ආත්මම අත්‍යර්ථසද්ධිත අඩුයි වගේ කරණේව තමයි තියෙන්නේ.
මම කරකට විලා නේ. කියාගෙන යමු බලන්න. සිංහලට පරිවර්තනය කරන්න තියෙන කොටස. උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරදිකංව පානිනා. මොකද්ද තේරුම? මොන දේ? මම අර කලින් කියපු ඒවා දැන් මතක තියාගෙන ඉන්න ඕන. සමහර තැනක ක්‍රියාපදේ මුලට අරන් තියෙන්නේ. නේද? මෙතන ක්‍රියාපදේ මුලට අරන් තියෙන්නේ. මේකේ පද ඔක්කොම ටික අනිත් පැත්තට ගියා නම් හරි. අනිත් පිළිවෙලට. කෙලවරි නම් මුලට. පානිනා සාරදිකං කුමුදං ඉව
පානෑදි සතාන්සි
අපින් අපින් පානි කියලා කියනවා රාණියටත් කියනවා අතට කියනවා. ඒකට මෙතන ඒ අර්ථය ගල්පලා ගන්න ඕනේ. දැන් සාරදිකං කුමුදං කියන එකේ තේරුම දැන් උතන උපමාවක් ගල්පලා තියෙන්නේ. ඒකට ඒ උපමාවකදී මම කලින් කියලා තියෙනවා උපමා උපමේය සම්බන්ධ කරද්දී ක්‍රියාපදී යතන් විටක දෙවතාවම යොදන්නේ නැහැ. යෙදෙන්න ඕන වුණාට අධ්‍යාහාරයෙන් ගන්න ඕන කියලා. මෙතනත් ඒ වගේ තමයි. කොහොමද පානිනා සාරදිකං කුමුදං චින්දන්තෝ ඉව කියලා අර්ථය ගන්න ඕන. එතකොට තේරුම අතින් සරත් කාලයේ හටගත් හෙල උපුල් කියලා දීලා තියෙන්නේ නේද? හෙල උපුල් මලක් කඩන්නාක් මෙන්. කඩන්නාක් මෙන්. ඒ චින්දන්තෝ කියන පදේ ගත්ත එක හොඳට උඩින් තියෙනවනේ උච්චින්ද කියලා පදය. ඊළඟ උපමේය සම්බන්ධ කරද්දී අන්න ඒකෙන් හදලා ගන්න ඕන. බුද්ධ දේශනාවේ ඕක බහුලව තියෙනවා ඊයේදීම. උපමා උපමේය සම්බන්ධ කරද්දී ක්‍රියාපදේ දාන්නේ එක තැනක විතරයි. ඊළඟට අත්තනෝ සිනේහං උච්චින්ද
ප්‍රේමයේද තමයි
ඈ
ප්‍රේමයේද ස්නේහය
තමන්ගේ ස්නේහය ආත්ම ස්නේහය කියලා කියන්නේ. එතකොට ආත්ම ස්නේහය සිඳින්න කියන එක තමයි භාග්‍යද
උච්චින්ද කියනකොට
ඒ උච්චින් චින්දති කියන ක්‍රියාපදයෙන්ම ඌ කියන උපසර්ගය ඇවිල්ලා හැදෙන පදයක්
ප්‍රේමයෙන්ද
නෝකේ ප්‍රේම හරිද අත්නෝ කියන පද
තමන්ගේ
සිනේහං අත්නෝ කියන එකනේ සන්ධිය අත්නෝ සිනේහං කියලා ඒකට අනිත් පැත්තට පද හදලා ගන්න ඕනේ අත්නෝ සිනේහං උච්චින්ද
තමන්ගේ
හරිනේ නේද ගැටලු තියෙනවා අහන්න බලන්න
මේ එතන සාම රූපමා ගැලවි
මෙතන චින් උච්චින්ද කියන ක්‍රියාපදය ගලපලා ගන්න ඕන. දැන් අතින් සරත් කාලයේ හටගත් හෙල උපුලක් කියපුවහම ඒකේ අර්ථය තේරෙන්නේ නැහැ. අතින් මොකද්ද මේ හෙල උපුලට කරන්නේ? කඩනවානේ. ඒ වගේ තමයි ඊට කලින් තියෙන වාක්‍යයත් එක්ක. ඒතකොට එතනත් කියන්නේ කැඩීමක් ගැනනේ, කැපීමක් ගැනනේ. අන්න එහෙමනම් මේ කියන්නේත් මේක කැඩීමක් වගේ. මේ දෙකනේ ගලපන්නේ. අතින් ඉතින් මේක වචනාර්ථයේ විතරක් අපි ගලපලා ගත්තොත් අතින් සරත් කාලයේ හටගත් හෙල උපුල් මලක් මෙන් ආත්ම ස්නේහය සිඳින්න කියන එකයි. ඉතින් එහෙම කියපුවම අර්ථය පැහැදිලි නෑනේ. ඒකට අපි මේ අර්ථය සම්පූර්ණ වෙන්න අර කඩන්නාක් මෙන් කියන කොටස සිඳ දමන්නාක් මෙන් කියන කොටස අතින් දාලා ගන්න ඕනේ ක්‍රියාපදෙ. පැහැදිලි? හරි. ඒක එතකොට සාරදික කියන පදේ සරත් කාලයේ හටගත් සරද කාලයේ නිබ්බත්තං කියලයි මේ කට්ට කතාවේ විස්තරේ තියෙන මතක විදියට. සාරදික කියන පදේ සරද කාලයේ නිබ්බත්තං සරත් කාලයේ හටගත් කියන එකයි. හරි. එතකොට මේ පදේ තමයි තද්දිත පදේ. ඊළඟ වාක්‍ය නික ප්‍රත්‍ය සරද නික සාර දික වුණා. එහි හටගත් කියන අර්ථය. හරි. ඊළඟ වාක්‍ය. අරක අපි කිව්වේ නෑ මම්මයි කිව්වේ නේද? කමන්නේ. නේවකෝ අසක්කි වාසෙට්ටෝ මානවෝ භාරද්වාජම් මානවං සංඥාපේතු. කොහොමද? නේවකෝ අසක්කි කියන්නේ නොහැකි විය. නොහැකිම විය කියලා අවධාරණය කරන තමයි ඒවපදී. ඉතින් බැරිම වුණා කියලා අපි සිංහලෙන් කියන්නේ නේද? කොච්චර කියලාත් බැරිම වුණා නේද? බැරි වුණා නෙවෙයි බැරිම වුණා කියලා කියන්නන්නේ මේ වගේ. හරි. එතකොට ඒකේ කතරූපදේ අපි මුලට අරගෙන ක්‍රියාව අන්තිමට දානවා. වාසිට්ඨෝ මානවෝ කියමු බලන්න. භාරද්වාජම් මානවං.
භාරද්වාජම් මානවෝ කියලාද?
සංඥාපේතුම්.
අවබෝධ කරගන්නට.
ඔව්. තේරුම් කරලා දෙන්න කියන එකයි අර්ථය. නේව කෝ අසක්කි. නොහැකිම විය. හරි නේද? භාරද්වාජෝ මානවෝපි.
භාරද්වාජ මානවෝ.
ඔව්. භාරද්වාජ මානවකයාද තරුණයාද වාසෙට්ටං මානවං. සඤ්ඤාපේතුං න පන අසක්කි.
අවබෝධ කරවා
දෙන්න. දැන් ඔය යාළුවෝ දෙන්න ඉතින් අදහස් දෙක ඉන්නේ. ඉතින් එක්කෙනෙක් කිව්වට අනිත් කෙනා ඒක පිළිගන්නේ නැහැ. භාග්‍යතුන් මේ තමන්ගේ අර ආගමික මතවාදීන කතා කරන්නේ. ඉතින් කොච්චර කිව්වත් දෙන්න එකඟ වෙන්නේ නැහැ එක්කෙනෙක්වත්. තමන් තමන්ගේ මතේම ඉන්නවා කියන එකයි නේද? හරි. එතකොට මේකේ තියෙන තද්දිත පද කියමු බලන්න. ජිනසිරියස්ම කියන්න බලන්න එකක්. ඉක්මනට කියන්න. දැන් මේ දැන් මාක් කරගෙන ඇවිල්ලා තියෙන්න ඕන.
නේද?
ඔව් වාසිට්ටෝ. තව එකක් කියන්න බලන්න. විනේ විසුද්ධියස්ම.
මාන.
ඔව්. තව එකක් කියන්න බලන්න අත්දීපායස්ම. ඔව් භාරද්වාජෝ. හරි. ඊළඟ වාක්‍ය. ඒකේ දැන් ආලපන පද තියෙනවා මුලට අපි අරත අරගෙන කියනවා. දැන් ආනන්ද කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අමතන පද යන්නේ තියෙන එක අපි මුලට අරගෙන කියන්න ඕන. ආනන්ද ආනන්ද ඉනි ඒ විදියට. කුසාවතියා රාජධානියා. ඔව් රාජධානියේ. ඒකං ద్వාරං සෝවන්න මයං. ස්වර්ණමය. එහෙම නැත්නම් රණින් කරන ලද්දකි කියලා කිව්වම හොඳයි. එක් දොරටුවක් රණින් කරන ලද්දකි. ඒකං රූපිය මයං. ඒකං වේලුරිය මයං. එකක් වෙර්ලු මිනියෙන් කරන ලද්දකි. ඒකං ඵලිකමයං. ඵලිංගියම් කරන ලද්දකි. හරි. එතකොට මේකේ තියෙන තද්දිත පද මොනවද?
ස්වන්නමය.
ඔව්. දැන් ඔය මය කියන ප්‍රත්‍යය ඇවිල්ලා හැදුණු පද ටික. ඉතින් හතරක් තියෙනවා. නේද? එයින් කළ කියන අර්ථයෙන් දැන් ඔය ඒ ප්‍රත්‍ය අමතක වෙලා තිබ්බ තැන. හිමීට පෙරලගෙන බලන්න ඕන එතන. ඔව් තේන කත කියන අර්ථයනේ. එයින් කරනා ලද කියන අර්ථය. එතකොට ඒකේ එන්නේ මේ අර්ථයෙන්. එහෙම නැතුව කියන්න බෑනේ නේද? එහෙම නැතුව කියන්න බෑ අර්ථය. කරන ලද කිව්වත් කළ කිව්වත් එකයි. 84 පිටුයි. එයින් කරන ලද දෙය කියලානේ අර්ථය දීලා
තියෙන්නේ.
ద్వාරං පදේ දිහා බලගෙන නපුංසක ලිංගයි. ප්‍රථමාවෙන් තියෙන්නේ පද ඔක්කොම ප්‍රථමාවෙන් තියෙන්නේ. ඊළඟ වාක්‍ය. ඒක තව ගැටලු තියෙනම් අහන්න ඕන හිම තිබුණොත්. මයිහම් භාගිනෙයෝ මගේ බෑනා. ඉමස්ස රජ්ජස්ස සාමිකෝ ඒව. මේ රාජ්‍යයේ හිමිකරුමය. දීතරං ඒතස්ස ඒව දත්වා. ඔහු ගේම කියන එක ගැලපෙන්නේ. ඔව්. ඒතස්ස ඒව දීතරං දත්වා. ඔහුටම දියනියව දී. අස්ස අභිෂේකං කරිස්සාමි ඉති. ඔහුගේ අභිෂේකය කරන්නෙමි ඉති කියලා තියෙනදී යයි කියන එක. ඉති චින්තේසි හරි එහෙම ඇත්තේ. යනුවෙන් සිතුවේ හරි ඒ විදිහට ගල්ප ගන්න ඕනේ ඉතිරි කොටස. එතකොට මේකේ අභිෂේක මස්ස කියලා තියෙනවා. අභිෂේකං අස්ස මදාස් හරි නේද? දැන් අමතකයි. සූත්‍රේ අනිපැත්ත හරවලා කියන්න වෙනවා එහෙම වුණොත් නේද? ඒකේ ගැටලු දැන් තියෙනවද? මේකේ තියෙන තද්දිත පද කියමු බලන්න. ආනන්ද ඔබාගිනිය. සාමික කියද්දිත් එතනත් ස්වාර්ථ ප්‍රත්‍යයක් තියෙනවා. සාමි ඒව සාමිකෝ කියලායි පේන්නේ. එතකොට ආපහු ඒ ටික තමයි. හරි. ඊළඟ වාක්‍ය. සප්තමී. හෝ චට්ටි. කුසාවතීනි වචනේ. කුසාවති. ඊකාරාන්තයි. කුමාරියා වගේ. කුමාරී ශබ්දේ වගේ වර්ණගේ.
සප්තමී.
සත්තමී ගන්නත් පුළුවන් අර්ථය, චට්ටියෙන් ගන්නත් පුළුවන්. රාජධානියේ කියලා ගන්නත් පුළුවන්, රාජධානියෙහි කියලා ගන්නත් පුළුවන්. ඊළඟ වාක්‍ය. අතීතේ බාරාණසියම්. බරණැස් නගරයෙහි බරණැස. බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්ති. බඹදත් රජු රාජ්‍ය කරවන කල්හි. කරන කල්හි නෙවෙයි. කාරෙන්තේ කියලා තියෙන්නේ. කරොන්තේ නෙවෙයි. බෝධිසත්තු. භාතික සතස්ස කනිට්ටෝ අහෝසි. ප්‍රථමයා නෙවෙයි. කනිට්ටෝ කියන්නේ කනිෂ්ඨයා. බාලයා විය. ඒ කියන්නේ සහෝදරයෝ 100කට බාලම. බාලම දරුවා. ඒක එතකොට තියෙන පද කියමු බලන්න.
භාතික.
භාතික පදේ ඒකත් ස්වාර්ථ ප්‍රත්‍යයක්. භාතා ඒව භාතිකෝ කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. ඒකත් නික ප්‍රත්‍යයක් තමයි. ඒ වුණාට ස්වార్థී යෙදින ඒ අර්ථේමයි. අර්ථේ වෙනස් වෙන්නේ නැහැ. අර දේවෝ ඒව දේවතා කිවා වගේ භාතා ඒව භාතිකෝ. ඊට පස්සේ කනිට්ඨ කියන පදෙත් හැදෙනවා. ඒකේ වුණාට හැදෙන විදිය මේ පොතේ කියවෙන්නේ නැහැ. ඒකත් හැදෙන්නේ අර මේකෙම 90 පිටුවේ උඩම තියෙන්නේ. තරත් ඒකේ ඊට ප්‍රත්‍ය. අපි ඒව ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු නේද? අල්ප කියන ශබ්දයට කන් කියලා ආදේශයක් ඇවිල්ලා ඔහොම තමයි මේ පදේ හැදෙන්නේ. ඒකට ඊට ප්‍රත්‍ය එකතු වෙනවා. කනිට්ට. ඊටාම කුඩා කියන අර්ථය. කියන්නේ කුඩාම බාලම කියන අර්ථය. කනිෂ්ඨ.
ඒකත්
අදිදේ නේද? තද්දිත. ඊළඟ වාක්‍ය ඒකෙත් ආලපන පදයක් තියෙනවා. මහරජ ඉදං කෝ සම්දිට්ඨිකං සාමාන්‍ය ඵලං මේ සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලය පුරිමේහි සම්දිට්ඨිකේහි සාමාන්‍ය ඵලේහි. විභක්තිය කියමුකෝ මොකද්ද ඒ ටික? ඒ ටිකේ විභක්තිය නිද්ධාරණයේ දෙන්නේ මොන විභක්ති වලින්ද? තතිය වි නිද්ධාරණේ තියෙනවා. හරි ඒක දැන් මේක තත්ත්මීද?
තතිය
චට්ටීර දාලා අර්ථ කියමු බලන්න නම් තත්ත්මීට දාලා තත්ත්මී වෙන්නේ කොහොමයි මේ පුරිමේහි කියලා පදයක් තියෙනවා. තත්ත්මී පංචමී හරි තතියා කරන ওই ටිකෙන් එකක් වෙන්න ඕන.
පංචමී.
එතකොට අර්ථ කියන්නේ කොහමද?
ප්‍රථමයි.
අපහු මුලට යවන්න වෙනවා.
ප්‍රථම සම්දිට්ඨික ඵලයන් කෙරෙන්. ඵලයන්ට වඩා
කෙරෙන්. වඩා කියන අර්ථය මෙතන ඈ. විභජනාර්ථය. දැන් පංචමී තියෙන තව අර්ථයක්නේ විභජනාර්ථය කියන්නේ. ඒව දැන් අමතක වෙලා. එතකොට මේ කියන්න ඕන පෙර කියු කියන එකයි පුරිම කියලා කියන්නේ කලින් සඳහන් කළ කියන අර්ථය. පෙර සඳහන් කළ සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලයන්ට වඩා ඒ කියන්නේ දැන් මේ කියන එක කලින් කියපු ඒවට වඩා කියන එකයි අර්ථය. අභික්ඛන්ත තරංච පනීත තරංච. ප්‍රභාචර කියන අර්ථය තියෙන ගැලපෙන්නේ නැහැ. ඔකට වඩා හොඳම ගැලපෙන වචනේ විශිෂ්ට කියන අර්ථය. වඩා විශිෂ්ට ඌද ප්‍රනීතතර ඌද ශ්‍රමණ ඵලයයි කියලා ගන්න ඕන. ඒතර මේ දැන් කියන ශ්‍රමණ ඵලය කලින් කියපු ශ්‍රමණ ඵලවලට වඩා විශිෂ්ට ඌ ප්‍රනීත ඌ ශ්‍රමණ ඵලයයි කියන එකයි අර්ථය. දොඩ අර අභික්ඛන්තම් භෝගෝතම අභික්ඛන්තම් භෝගෝතම ඒ තැන්වල අර අර්ථය ප්‍රභාවත් භාග්‍යතුන් හඳ කිව්වොත් ගැලපෙන්නේ නැහැ ඒක. වඩා සිත් කලුයි කිව්වත් ඊට වඩා එතන බොහොම විශිෂ්ටයි භාග්‍යවතුන් වහන්ස කියන අර්ථය තමයි ගැලපෙන්නේ. ඒතර ඒකම වචනේ අර්ථ කීපයක් තියෙනවා. ශබ්දකෝෂවල තේ අර්ථයක් පෙන්නලා තියෙනවා. ඒවා ඊමීට පස්සේ බලා ගන්න ඕනේ. අනිත් එක තමයි දැන් ශබ්දකෝෂවල වුණත් හැම අර්ථයක්ම පෙන්නලා නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. දැන් වචනයක හැම අර්ථයක්ම ශබ්දකෝෂවල නැහැ. බහුලව යෙදෙන අර්ථ කීපයක් විතරයි ශබ්දකෝෂවල පෙන්නලා තියෙන්නේ. දැන් ශබ්දකෝෂයේ අර්ථ ගන්න තට්ට කතා වලින්. ඉතින් ඒ තැන්වල අට්ට කතාවේ අර බහුලව යෙදෙන අර්ථය තමයි අරන් තියෙන්නේ. තැන් කීපයක් විතරක් සමහර ඒවා අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් ඒ කාලේ තාක්ෂණයත් එච්චර දියුණු නැහැ. බහුලෝ යෙදෙන අර්ථ ටික විතරයි පෙන්වන්නේ. ඉතින් දැන් කන්න ඉතින් තාක්ෂණේ එහෙම ටිකක් දියුණු නිසා ඒ තියෙන අර්ථ ඔක්කොම ලේසියෙන් අල්ලා ගන්න පුළුවන්. ඒ කාලේ ඉතින් අමාරුයි. ඒ නිසා ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට අහුවුන අර්ථ ටික විතරයි. දැන් බලන්නකෝ ඒ තියෙන ශබ්දකෝෂ කීපයක් අරන් බැලුවත් අර්ථයකින් එකට වෙනවා. ඒ දෙකක් අරන් බැලුවොත් එහෙම සමහරට අර්ථ වෙනස් අර්ථ තියෙනවා. එක තියෙන අර්ථය අනිකේ නැහැ. ඒකේ තියෙන අර්ථය මේකේ නැහැ. එහෙම තියෙනවා. ඒ නිසා ඉතින් අර අපි දැනගන්න ඕනේ ඉතින්න ගැළපෙන නිවැරදි මාර්ථය තේරුම් ගන්න. හොයා ගන්න. ඉතින්වල දැන් මේ වගේ තැන්වල බොහෝ විට අට කතා ටීකාවල ඒ පද විස්තර කරලා තියෙනවා. මේකේ අර්ථය එන්න ඕන මේකයි කියලා. අර්ථ කීපයක් තියෙනවා. ඒ තැන්වල කියනවා මේ අර්ථය තමයි මෙතෙන් අදාළව ගන්න ඕන අර්ථය කියලා. මෙහෙම අර්ථ තියෙනවා. මේ අවස්ථාවේ මේ අර්ථය සඳහා උදාහරණයක් මේකයි. එහෙම උදාහරණ කියලා අපි දුම අර්ථ පහක් තියෙනවා කියලා. මේ අවස්ථාවේදී මේ අර්ථ පහෙන් මේකයි ගන්න ඕන කියලා කියනවා. ඒ වගේ අර අපි දැනගන්න ඕන සමහර තැනක අපිට හුරු අර්ථේම හැම තැනම කියන්න යන්නත් හොඳ නැහැ. අවස්ථාවන්ම බලලා කියන්න ඕන. හරි. එතකොට ඒකේ තියෙන තද්දිත පද කියමු බලන්න. කෝ කවුද ඉන්නේ? තේජානන්ද ඇස්ම
සාමන.
කෝ සාමාන්‍ය ඵලද නැන්ද? ඔව් අභික්කන්තතර දැව. කෝ
සම්දිත්.
ඔව් සම්දිත්තික පදිත් තියෙන. අභි ආපහව තර තම පද වලින් ඇදිලා තියෙන පද දෙකක් තියෙනවා. අභික්කන්තතර පනීතතර. ඊළඟයකටත්
සාමාන්‍ය බලක් තියෙන
නෑ. ඒක කොහොමද හදුවේ? ඒක නෑ. තොට ඒ සාමාන්‍ය කියන පදේ හැදෙන්නේ එකත් තද්ධිත පදයක් තමයි ඉස්සරහට අපිට එනවා හැදෙන විදිය. ශ්‍රමණ භාවය සාමාන්‍ය ශ්‍රමණණය කියන පත්ති. සාමාන්‍ය හරි ඊළඟ වාක්‍ය. ඒ දෙකක් තියෙනවා. ඒ තර ප්‍රත්‍ය දෙකක්. ඊළඟට හදාගන්න කොටසක් තියෙනවා. මුලින්ම එක රඤ්ඤෝ වෙන්න ඕන පදේ. රඤ්ඤා නිමි. මේ වගේ වාක්‍යයක් අපි ටිකක් විස්තර කරගන්න ඕන. මේ වගේ වාක්‍යක කොහොමද මේ පද ටික මොනවද කියලා ඉස්සෙල්ලා වෙන් කරලා බලා ගන්න ඕන. ඒකත් එතකන් ලියන්න බලන්න මේක කියවනකන් තේජානන්ද ආස්ම. ඒ වාක්‍ය ලියන්න පිටින්. හරි එතකන් අපි කියවමු. ප්‍රඤ්ඤෝ මහාසු දස්සනස්ස උපරිපාසාද වරගතස්ස. දිබ්බං චක්කරතනං පාතුර හෝසි සහස්සාරං සනේමිකං සනාභිකං සබ්බාකාර පරිපූරං. නේද? එතකොට මේ සහස්සාරං සනේමිකං ඒ පද එතන තියෙනවා පද හතරක්. ඒවා මොන පදද? ඒ පද හතර ඡන්ද කිත්තිය
අන්තර්වාක්‍ය
තියෙනවා. කෝගේ ක්‍රියාපදයක් තියෙන්නේ. ඒ නාම පද හතර මේ ඔක්කොම. එහෙම අර්ථකින් නෙමෙයි. දැන් මම බැලුවේ ඕකේ සම්බන්ධය තියෙන්නේ මොන පදෙත් එක්කද? ඕක මොන වගේ? එහෙමද? ඔව් චක්‍රරතනම් කියන පදේ විශේෂණ පද. නාම විශේෂණ පද හතරක්. තේරුණාද? මොන වගේ දිව්‍ය චක්‍ර රතනයන්ද පහළ වුණේ කියන එක තමයි මේ පද හතරෙන් විස්තර කරන්නේ. මේ චක්‍ර රතනයේ ලක්ෂණ ටික කියාගෙන යන්නේ. පැහැදිලිද? එතකොට එහෙමනම් මේ දිබ්බං චක්කරතනං කියන පදයට කලින් මේ හතර අරගෙන තමයි අර්ථ කියන්න ඕන. නාම විශේෂණනේ. නාම පදයට කලින් නාම විශේෂණ අරගෙන තමයි අපි අර්ථ කියන්න ඕන. නැත්තම් කියන්න අමාරුයි. තේරුණාද? එතකොට මේකේ ක්‍රියාපදේ පාතුර හෝසි කියන එකනේ. පාතු අහෝසි කියන එකයි. පහළවිය කියන එකයි. එතකොට මේ පහළ වුණා කියන ක්‍රියාපදේ අගට දාලා අර නාම විශේෂණ පද ටික නාම පදයට කලින් අරගෙන අර්ථ කියන්න ඕන. එතකොට රඤ්ඤෝ මහාසු දස්සනස්ස උපරිපාසාද වරගතස්ස කියන පද ඔක්කොම ඒ පද තුනම චට්ටි. ඒ වුණාට අපි යෝක අර්ථ කියන්නේ රජුට කියලා. රජුට කියන එකයි කියලා පෙන්නේ. පහළ විය කියන අර්ථයෙන්. ඒ රජුගේ දිව්‍ය චක්‍ර රතනයේ පහළ විය කිව්වත් වරදක් නැහැ. එහෙම කිව්වත් ගැටලුවක් නැහැ. අර්ථේ ගැලපෙනවා ඉතින්. අපි ඒක එතකොට උපරිපාසාද වරගතස්ස කියන එකෙන් පටන් ගන්න ඕන. උපරිපාසාද වරගතස්ස කියෙම්. මත් එතකොට ගතස්ස කියන කෑල්ලේ තේරුම ඔව් ගියා වූ කියලා අර්ථ කියන්නේ උතුම් මතු මහල් පහයට එහෙම නැත්නම් ප්‍රාසාදයට ගියා වූ ගත ශබ්දයේ අර්ථය ගිය කියන එක ගියා වූ දැන් විශේෂණය නිසා අපි ඌ කියලා කියලත් දානවා ගියා වූ මහා සුදස්සනස්ස රඤ්ඤෝ මහා සුදස්සන රජතුමාට රජතුමාගේ කියලා කිව්වත් අර්ථේ වරදක් නැහැ සහස්සාරං අර දහසක් ඇති අර කියලා කියන්නේ දන්නව නේද ඒක ඔව් අර දැන් අපි ඉංග්‍රීසියෙන් කියනවනේ ස්පෝක් කියන්නේ නේද සාමාන්‍ය බයිසිකල් එක වගේ නะ අන්න ඒ වගේ තියෙන්නේ කරත්ති ගරාදි කියලා කියනවා ඔව් සනීමිකං නිම්වලලු සහිත නිම්වලල්ල කියන්නේ මොකද්ද ඔව් ගරාදි සම්බන්ධ වෙන්නේ වටේ රවුමක් තියෙන්නේ. ඒකට පිටපැත්තෙන් තමයි අර යකඩ පට්ටම තියෙන්නේ. එතකොට මේ යකඩ පට්ටම හයි වෙන්නේ නිම් වලල්ලට. හරි. සනාභිකං නබ සහිත. සබ්බාකාර පරිපූරං. සපිරුණු කියලා කියනවා. දැන් විශේෂණ පද යන්නේ. සර්වාකාර පරිපූර්ණ වූ. දිබ්බං චක්‍රරතනං පාතුර හෝසි දිව්‍ය චක්‍රරතනය පහළ විය එතකොට මේකෙත් සහස් අරණ නේමි නික නාභි නික අන්න ඒ විදිහටයි පද හැදෙන්නේ ඒවා තද්දිත පද සහිත කියලා අපි අර්ථ කිව්වා නේද ඇති කියන එක දහසක් අර ඇති එතකොට අස්ත්‍යාර්ථ තද්දිත මේවා පැහැදිලි නේද හරි එතකොට මේකේ තව කාට හරි දෙමු ඉලක්කම් දාන්න එතකන් අපි ඊළඟ එක කියවනකන් මේකට එන්න ඕන මේක මම කරන්න වෙලා යනව නැත්තම් එතකොට මේ ටිකම එකට සම්බන්ධයි ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන් එනකන් ඒ කොටසම ඔය තියෙන පිළිවෙලටම කියාගෙන යන්න පුළුවන් දෙක නෙවෙයි හතර නේ ඒ ටිකම එකට කියවෙන්න ඕන ඒ පිළිවෙලටම කිව්වට වරදක් නෑ විපං චක්‍රරතන මේක හය කොට මේ ක්‍රියාපදයි මේ ටිකටම අපි කියනවා නාම විශේෂණ. ඒ නිසා තමයි අර නාම පදේට කලින් ආවි. පැහැදිලි නේ? එතකොට මේ වගේ වාක්‍යයක් වෙන් කරලා අර්ථ කියන්නත් හුරු වෙන්න ඕන. තියෙන පිළිවෙලටම කියාගෙන යන්නත් බැ. නේද? ඉතින් මේ වාක්‍යයේ කොටස් ටික අඳුර ගන්න පුළුවන් නම් ඒක එන්න ඕන මෙතෙන්ඩයි කියලා අපි අර කලින් දවසක් කතා කළේ නේද මේ පිළිවෙලටයි වාක්‍යයක එන්න ඕන කියලා ඒ ටික ඉතින් දැනගත්තම ගලපලා කියන්න පුළුවන් හරි
හුස්සේ සමිනා සතන උපරි ආසාද වර
ඔව් වර කියන්නේ උතුම් කියන අර්ථය වර කියන ಪದේ තේරුම
වර කියන්නේ උතුම් ආරණේ
උපරි කියන්නේ මතු කියන එකනේ ඊළඟ වාක්‍ය බාරාණසියං සෙට්ටි පුත්තෝ යසෝ නාම කුල පුත්තෝ. සිටු පුතෙකු වූ යස කුල පුත්‍රයා කිව්වත් කමන්නේ. එහෙම කියන්න පුළුවන් මෙතන. සිටු පුත්‍රයෙකු වූ යස කුල පුත්‍රයා. සුකුමාලෝ හෝති. සුකුමාල වෙයි. සියුමෙලි වෙයි. එතකොට රළු නෑ. ඉතින් රළු වැඩ කරලා හුරු නෑ කියන එකයි අර්ථය. තස්ස තයෝ පාසාදා හොಂತಿ. වෙත්. ඒකෝ හේමන්තිකෝ. ඔය කපි එකක් කියන එක අන්තිමට කිව්වනම් වඩා හොඳයි නේද? කොහොමද? හේමන්ත කාලයට සුදුසු එකකි. ඒකෝ ගිම්හිකෝ. ගිම්හාන කාලයට සුදුසු එකකි. ඒකෝ වස්සිකෝ. වස් කාලයට සුදුසු එකකි. එතකොට මේ මෙතනත් හේමන්තික, ගිම්හික, වස්සික කියන පද හැදිලා තියෙන්නේ තද්දිත විදියට. නික ප්‍රත්‍ය. එතකොට සුදුසුයි කියන අර්ථය තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. අපිට මේක නම් යෙදුන්නේ නැහැ. මේ පොතේ නම් කියුනේ නැහැ ඒකනේ. සුදුසුයි කියන අර්ථය කියුනේ නැහැ. නික ප්‍රත්‍ය තවත් අර්ථ තියෙනවා කියලා අදි අර්ථයක් දුන්නානේ නේද? මම ඒක යෙදෙන විදිය තව පොඩ්ඩක් බලලා කියන මට ඒක බලන්න බැරුණා. දැන් අද මං සමහර සටහන් දාපු ඒවත් අද කියන්න උනේ නැහැ. කුටියට යන්න උනේ නැහැ. මම පාවිච්චි කරන පොත නෙමෙයි මේ ලයිබ්‍රරියේ පොතක් අරන් ආවේ. ඒ නිසා අර කෙනා මං සටහන් සමහර ඒවා දැම්මා මේ 80 දැන් අපි මේ පොතේ යෙදිලා නැති යෙදීමක් තිබුණොත් ඒවා මං සමහර ඒවා සටහනක් දැම්මා අමතර යෙදීමක් විදියට. ඒක මම ඊළඟ දවසේ යන්නත් කියන්නම්. හරි. ඊළඟ වාක්‍ය. මහා කස්සපත් හේරෝච වහන්සේද මහා ගණී අනුරුද්ධෝච සතිමා උපාලිත්තේරෝච බහුසුතෝ ආනන්දෝච සත්තු වන්නිතා ඕ එතන විසින් කියන කෑල්ල ගන්න ඕනේ. ඔක තතියා තප්පුරිස සමාසයක්. සත්තුනා වන්නිතා සත්තු වන්නිතා කියලායි හැදිලා තියෙන්නේ. ශාස්ත්‍රෝන් වහන්සේ විසින් වර්ණනා කරන ලද සත්තු වන්නිතා අභිඥාතා ප්‍රකට වූ අඤ්ඤේ බහූ ශාවකාච අන්‍ය බොහෝ ශ්‍රාවකයන් වහන්සේලාද සබ්බේ පංචසතා තේරා යන සියලු දෙනා 500ක් තෙරුන් වහන්සේලා. ඉතින් අර කොටස යන කියන කියලා වචනකින් අපි සම්බන්ධ කරන්න ඕනේ. දැන් ඒ 500ක් මහරහතන් වහන්සේලා ගැන විස්තරය තමයි උඩින් කිව්වේ. අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු තවත් භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන ලද ප්‍රකට මහරහතන් වහන්සේලා 500 දෙනෙක් කියන එකයි අර්ථය. සබ්බේ පංචසතා තේරා. සියලු දෙනා 500ක් මහතෙරුන් වහන්සේලා. නවංගං ජින සාසනං නවාංග ශාස්ත්‍රු ශාසනය බුද්ධ සෙට්ටස්ස සම්තිකේ. ඒක අපි අර්ථ කියද්දි ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ සමීප යෙහි කියලා කියන්න ඕන. සමීප යෙහි උග්ග හෙත්වාන ධාරේසුම් ඉගෙන දරූසේක. ඉගෙනගෙන දරූසේක. ඉතින් මෙතන ඉගෙනගෙන කියන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි වගේ ඉගෙන ගන්න දෙයක් නැහැ. චතුපටි සම්විදාලාවි ෂඩ අවිඥාලාවි මහරහතන් වහන්සේලා ඉතින් ස්වාමීන් වහන්සේලාට මේ වචනයක් ඇහුණු පමණින් මේ ඒකේ සියලු නිවැරදි අර්ථ ටික වැටහෙනවා. ඒ නිසා ඉතින් අපි වගේ ඉගෙනගෙන කියන අර්ථයක් නෙවෙයි මෙතන කියන්නේ. තේරුණා නේ? ඉතින් මේ සම්බන්ධුන මහරහතන් වහන්සේලා 500 දෙනාම අර එතන කියන්නේ ලක්ෂ ගණන් හිටිය අභිඥාලාභී පටිසම්භිදාලාභී රහතන් වහන්සේලා අතරිනොත් අනිත් අයට වඩා විශේෂ මහරහතන් වහන්සේලා 500 දෙනෙක්ව තමයි තෝරගත්තේ. ඒකෙත් රහතන් වහන්සේලාමයි තෝරගත්තේ. තව ත්‍රිපිටකදර පටිසම්භිදා ඥාන පවා ලැබපු ආර්යයන් වහන්සේලාත් හිටියා. පෘථග්ජන ස්වාමීන් වහන්සේලාත් හිටියා. ඒ පිරිසව තෝරගත්තේ නැහැ. තෝරාගත්තේ රහතන් වහන්සේලාම 500ක්. ඉතින් ඒ නිසා ඉතින් බොහොම විශේෂ අවස්ථාවක්. දැන් සමහරු දැන් මේ මහරහතන් වහන්සේලාගේ තිබුණු හැකියාවල් ගැන පවා සමහරට සැකෙන් කතා කරනවානේ. දැන් පළවෙනි සංගායනාවේදීනේ ඔක ඔය විස්තරය තුලත් කළේ කියලා. දැන් අර උද්දාන ගාථා කියලා තියෙන්නේ පෙලේ තියෙන කියවලා තියෙන සමහරට පෙලේ කියවන් ගිහිල්ලා දැන් ශික්ෂාපදවලදී අපි මො කන්දකවලදීම අග තියෙනම ගාථා ටිකක්. ඒ කන්දකේ තියෙන වස්තු ටිකේ නම් ටික. ඒ ටික ගැන කියනවා පළමු සංගායක මහරහතන් වහන්සේලා තමයි මේ උද්දාන ගාථා ඇතුළත් කළේ පහසුවෙන් මතක තියාගන්න. දැන් සමහරු කියනවා ඉතින් ඒවා සංගායක මහරහතන් වහන්සේලා ඇතුළත් කරපු ගාන. ඒකට ඒවත් ගණන් ගන්නේ නැති මට්ටමට සමහරු කතා කරන නිසා ඉතින් හරිම පරිස්සම් වෙන්න ඕන. අපි එහෙම දෙයක් කිව්වොත් ඉතින් ඒ මහරහතන් වහන්සේලාගේ පටිසම්භිදා ඥානත් එක්ක අපි හැප්පෙන්නේ කියලා අපේ තියෙන නුවණ අඩුකම ඉතින් තියාගෙන ඉන්නේ කමන්නේ නේද? සමහර තැනක අපි ඒවා එළියට දාන්න ගිහලා මහ හානියක් කරගන්නවා. ස්වර්ග මොක්ෂ ආවරණත් හදාගන්නවා සමහර විට. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕන. ඉතින් මතක තියාගන්න ඕන මම ඒ ගැන කිව්වෙත් ඉතින් සමහර විට ඒ වගේ වචන පිරිස අතරේ කියවෙන්න පුළුවන්. හරිම පරිස්සම් වෙන්න එහෙම දෙයක් කියවුනොත් වහාම මේ කිනාවත් නිවැරදි කරන්න නැත්තම් ඉතින් ඒ කිනාටත් අකුසලයක් වෙනවා. බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ තැන්වල. කවුරු හරි එහෙම දෙයක් කිව්වොත් ළඟවත් ඉන්න තුයක වඩා හොඳයි නේද? ඉතින් කිමීට අයින් වෙලා යන්නේ. ඉතින් මේ අපේ ශ්‍රද්ධාව තියාගන්න ඕන කවුරු කොහොම කිව්වත් ඒ උත්තමයෝ පටිසම්විදා ඥාන ලැබපු භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරපු භාග්‍යවතුන් වහන්සේගෙම පැවිදි උපසම්පදාව ලැබපු බොහෝ දෙනෙක් ඒහි බික්ක උපසම්පදාව ලැබපු මහරහතන් වහන්සේලා මෙතන හිටපු මේ බොහෝ දෙනෙක් ඉතින් භාග්‍යවතුන් වහන්සේව දැකපු උත්තමයෝ. අපි හීනකින්වත් සමහර විට භාග්‍යවතුන් වහන්සේව දැකලත් නැහැ. මේ මහරහතන් වහන්සේලාව දැකලත් නැහැ නේද? අපි ඉතින් අද දකින්නේ භාග්‍යවතුන් වහන්සේගේ රූපයක් හදපු එහෙම නැත්නම් බෝධින් වහන්සේ නමක් චෛත්‍යයක් නේද? ඉතින් එහෙම තියාගෙන අපි යනවා නම් අර භාග්‍යතුන් වහන්සේගේ සම්මුඛ ශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ඥානීක හැප්පෙන්නේ ඉතින් බොහොම අනුවන වැඩක්. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. මේ වගේ දේවල් ඉතින් පිරිස අතරේ සමහර දේවල් තියෙනවා කියලා ආරංචි වෙන නිසාත් ඉතින් මම මේ කියන්නේ. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න. අපි අතරේ වුණත් එහෙම කතා කියවෙන්න පුළුවන්. ඒ තැනක පුළුවන්කමක් තියෙනම් ඒ කෙනාට අනුකම්පාවෙන් නිවැරදි කරන්න. නිවැරදි කරලා ඉතින් උත්සාහවත් වෙන්න ටිකක් උදව්වක් කරන්න. ඉතින් බැරි නම් මොනවා කරන්නද? අපිට අපේ අම්මා තාත්තාවත් ඉතින් හදාගෙන යන්න බැහැ නේද? ඉතින් හිතල බලන්නකෝ යසෝදරා දේවීන් වහන්සේගේ පස්සේ අරහත්ත්වයට පත් වුණා. ඉතින් තමන්ගේ තාත්තත් අවීචයට ගියා, සහෝදරයත් අවීචයට ගියා නේ. ඉතින් මොනවා කරන්නද නේ? ඉතින් එහෙම සමහර විට තමන්ගේ අම්මා තාත්තට වුණා සමහර තැනක පිහිට වෙන්න බෑ. කොයිතරම් මහා පාරමිතා තිබුණ උත්තමයෝ නේද? ඒත් ඉතින් කරගන්න බැරි වෙනවා තව කෙනෙකුට උදව් කරන එක. ඒ නිසා ඉතින් අපිට ඉතින් අහන්න දෙයක් ඇයි නේද? අපි ගැන ඒ නිසා ඉතින් අපි උත්සාහවත් වෙලා බලන එක හොඳයි. කරුණාව ඇති කරගෙන තව කෙනෙකුට උදව් කරන්න නැත්නම් තමන්වත් දේරෙන්න අදිෂ්ඨාන තියාගන්න ඕන. හොඳයි එහෙනම්. ඊළඟ වාක්‍ය. එතකොට මේකේ තියෙන තද්දිත පද මොනවාද? මහා ගණි, මහා පිරිස් ඇත්තා වූ කියන අත්‍යාර්ථ තද්දිතය. මහා ඝන ඊ කියන එකයි. ඊ යන්න. ඊට පස්සේ ඔව් සතිමා කියන පදේ. ඔව් සුත කියන පදේ ශ්‍රුතය ඇති කියන අර්ථයෙන් සුත න සුතෝ කියලා පදයක් හදන්න පුළුවන්. ඒක සමාස ක්‍රමයටත් හදන්න පුළුවන්. බහුං සුතං යස්සසෝ බහුසුතෝ. බොහෝ ශ්‍රුතය ඇති යමිකුටද ඒකිනා බහුශ්‍රුත කියලා හිමත් හදන්න පුළුවන් බහුපීහි සමාසයෙන්. දෛකම පදයක් ඇත කියන අර්ථයේ දෙවිදියකට ගන්න පුළුවන්. තද්දිත ක්‍රමයටත් හදා ගන්න පුළුවන්. බහුපීහිනුත් ගන්න පුළුවන්. දෙකම ඉතින් එකම වගේ අර්ථය. අර්ථය එකයි. වචනේ එකයි. ඒ විවරණේ විතරයි වෙනස්. ඒකෙත් අර්ථය එකයි. ඉතින් සමාස පද එහෙමත් තියෙනවා. ජින සාසනං කියන පදේ සමාසය වෙන් කරලා කියමු බලන්න. ජින සාසනං කියන්නේ තේරුම මොකද්ද? තේජනන්දස්. ඔව් ජිනස්ස සාසනං. ජිනේන්ද්‍රයන් වහන්සේගේ සාසනය. ජින සාසන කියලා කියනවා. බුද්ධ සෙට්ඨ කියන පදේ කොහොමද? මොන පදයක්ද?
බුද්දසෙට්ටස
නේද? දැන් ඔකේ මුල් පදේ බුද්ධ සෙට්ටනේ. බුද්ධ සෙට්ටෝ කියන පදේ මොකක්ද එතකොට සමාසය? චටි දපුරු. එතකොට බුද්ධස්ස සෙට්ටෝ එහෙමද? කම්මදාරයි. බුද්ධෝ ඒව සෙට්ටෝති බුද්ධ සෙට්ටෝ. බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ වුණේ. විශේෂණ පදයන්නේ තුල්‍ය අධිකරණ විශේෂණයි. ඒ ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කියද්දි තින් ඒ බුදුරජාණන් වහන්සේගේම ගුණයක් නේ කියන්නේ ශ්‍රේෂ්ඨ කියලා. තුල්‍ය අධිකරණ. එතකොට කම්මදාරයි. දැන් අමතක වෙලා. හරි. ඊළඟ වාක්‍ය කියමු. පරමේව නම් අහන්න එපා. එහෙමද? තස්සාච සාමිනී තත්ථ කුේනී නාම යක්ඛිනි. නිසීදි රුක්ක මූලම් හි කන්තන්ති තාපසී විය. එතකොට මේක කියනවනම් තස්සාච සාමිනී. එතකොට තස්සා කියන එකේ මෙතන අර්ථය මොකද්ද? ඇගේනේ. එතකොට ඇගේ හිමිකාරිය කියන එකයි අර්ථය. ඇගේ කියලා මෙතන කිව්වේ කවුරු කාගේද? එතකොට හිමිකාරිය වෙන්නෙත් එයාමනේ. සාමිනී පදේ තියෙන්නෙත් එයා ගැනමයි. ඔව් ලංකා පදේ දිහා බලාගෙන. ඒක නැහැ. ඉතින් ඒ මුල් වාක්‍ය තියෙන්න ඕන. ඊට කලින් ඒ ગાත අබා ගන්න ඕනේ. එතකොට හරි. දැන් මේ ලංකාව ගැනනේ කියන්නේ. ලංකාවට ආවා කියලානේ විජේ කුමාර එහෙම. එතකොට මේ ලංකාවේ හිමිකාරිනිය වූ කියන එකයි අර්ථය. තස්සාච සාමිනී. ඒ ලංකාවේ හිමිකාරිය වූ. කුේනී නාම යක්ඛිනි. කුේනී නාම යක්ඛිනිය. තත්ත රුක්ක මූලම් හි. රුක්ෂ ගස් මුලක කියන එකයි අර්ථය. එහි ගසක් මුල කියන එකයි අර්ථය. කන්තන්ති තාපසී විය නිසීදි. ඔව් තාපසියක් මෙන් හුන්නාය. මෙන් හුන්නාය නිසීදි කියලන් තියෙන්නේ. හරි නේද? රුක්කස්ස මූල රුක්ක මූල. ඒකේ සත්තමී ඒක වචන. රුක්ක මූලම් හි රුක්ක මූලස්මින් ඒ විදිහටනේ. හරි නේද? ඉතිරි කොටසට යමු බලන්න. ඒ ටිකේ ගැටලු තියෙන ඉක්මනට අහන්න. තප්පර 10යි. ඒ ටිකේ ඇත්තම යක්ෂ කියන්නේ යක්ෂ ගෝත්‍රික. ඒක නයි තින් අපි බලන්න ඕන විස්තර කියපලා නේද? කියන්නේ නයි තින් යක්ෂ ගෝත්‍රික කියන කතාවක් තමයි. ඉතින් එහෙම කතාවකුත් කියනවා. ඉතින් තව ටික විස්තර හොයලා බලන්න ඕන. මම මේ පැත්ත ටික හොයලා අඩුයි. ඒක දහමට වැඩි සම්බන්ධයක් නැති නිසා ඉතින් මම හොයලා බලුවෙත් නැහැ ඉතිහාස කතා නෙනේ. යක්ෂ ගෝත්‍රිකයෝ කියන එකක් තමයි ඉතින් දන්නේ නැහැ ඒක ගැන වෙන විස්තරයක් තියෙනවද කියලා. ඒ මං අහලා තියෙන විස්තර අනුව ලංකාවේ ගෝත්‍ර හතරක් හිටියා කියලා කියන්නේ නේද? ඒ යක්ෂ, රාක්ෂස, දේව, නාග කියලා. ඉතින් මේ යක්කිනී කියන ಪದේ පාවිච්චි කරන්න ඇති ඒ යක්ෂ ගෝත්‍රික කාන්තාවක් නිසා නේද? ඉතින් ලොකු දියුණුතාවයක් ඉදින් තියෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒගේ සමහරතනක් කියවෙනවා මනසේ දියුණුකම් තිබිලා තියෙනවා. දැන් මේ සමහරට ඉතින් අර හොඳට ඇඳුම් පැළඳුම් ඒවා නොතිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා අර අශිෂ් කියන්නේ අර සමහර විටක ඉන්දියාවෙන් ආපු පිරිසත් එක්ක බලද්දි ඒ තරම් ශිෂ්ට නැති නිසා නිකම් පහත් විදියට සමහරට එහෙම කිව්වා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කියවෙන විදියට නම් ඉතින් මිනිස්සුයෝ කියන පැත්ත තමයි පේන්නේ.
මේ
නූල් කටිනවා කියන්නේ නැහැ. නෑ ඒක නම් ඉතින් කෙනෙක් කියන්න පුළුවන් නේද?
මාවල
පෙන්නුවා. ඔව් මාවල පෙන්නුවා හරි එහෙම ගියා. හරි. ඊළඟ කොටසට අපි යමු. ඒක නම් කෙටි නේද? අපි ටිකක් ඉක්මනට යමු. කුසාවති නුවර. කුසාවති නගරේ වෙන්න ඕනේ එක්ක. එහෙම නැත්නම් කුසාවතියා රාජධානියා වෙන්න ඕනේ. සත්‍රුවනින් කළ ප්‍රාකාරයෝ සත් දෙනෙක්ද? සත් රතනමය. දැන් මේ මය ප්‍රත්‍ය හිමි කියන්නේ ඒ නිසානේ නේද? සත් රතනමය සත්පාකාරා සත්පාකාරාජ. එහෙම මයා කියන කොටස ඕනනම් සමාස කරලා සත් රතනමය සත්පාකාරාජ එහෙම තියන්නත් පුළුවන්. ඊට පස්සේ දොරටු සතක්ද ඌහ සත් ද්වාරාච. එහෙම නැත්නම් ද්වාරානිච ඌහ
අහේසුම්
බවි. ඔව් අහේසුම් අතීත කාලයි. ඌහ කියලානේ තියෙන්නේ. බවින්සු කියන්න බෑ. පුළුවන්. පුළුවන් බවින්සු කියන්නත් පුළුවන්. බවින්සු අබවින්සු කියන්නත් පුළුවන්. හරි ඊළඟ වාක්‍ය. බරණස් රජ වාරණසි රාජා තමාගේ බෑනාට වාගිනී යස්ස සොකීය දූ කුමරිය දී අත්තනෝ දීතරං දත්වා. සක දීතරං කියලා කියන්න පුළුවන්. යෙදීම ඊට වඩා තියෙන්නේ අත්තනෝ දීතරං කියන එක. අත්තනෝ දීතරං දත්වා රාජ්‍යයෙහි අභිෂේක කරවීය. මේකේ වචන ඇද්දීලා තියෙනවා නේ. රාජ්‍යේ අභිසින්චාපේසි. ඒකෙත් දීලා තියෙන වචන ඒව පාවිච්චි කරන්න. එතකොට රාජ්‍යේ අභිසින්චාපේසි කියලා කියනවා. ඒකේතොට භාගිනෙය කියන පදේ ඒකේතොට තද්දිත පදයක්. කලින් එකේ රතනමය කියන පදේ ඒවා තද්දිත පද. ඔක්කොම ඉතින් කියන්න ඕනේ දැන් දන්නවනේ නේද? හරි ඊළඟ වාක්‍ය. මහා මන්දාතු රජතුමා. චක්‍ර රත්නයේ ආනුභාවයෙන්. බෑනේ එහෙම කිව්වොත් වැරදි. රතනස්ස අනුභවේන. චක්‍ර රතනස්ස අනුභවේන. එහෙම නැත්නම් සමාස කරලා චක්‍ර රතනානුභවේන. තේරුණාද? රතනස්ස අනුභවේන කියන එක චට්ටි තප්පුරිසයක් කරනවා. චක්‍ර රතනානුභවේන. චක්‍ර රත්නානුභවේන. රත්නයේ ආනුභවයෙන් කියන එක තමයි රත්නානුභවයෙන් කියලා කියන්නේ නේද? දැන් අපි කියන්නේ රත්නත්‍රයානුභවේන කියලා කියනවනේ. රතනත්‍යානුභවේන කියලා පිටකත්ත්‍යානුභවේන කියලා කියන්නේ. එතකොට මේ තැන් වල එතකොට මේ තැන් වල ජිනසාවකාණං ආනුභවේන. ජිනසාවකාණුභවේන. ජින ශ්‍රාවකයන් වහන්සේලාගේ ආනුභවයෙන් කියන එකයි චට්ටිතප්පුරිසයි. හරි. පොළව මුළුල්ලේ ඇවිද ඕකේ මුළුල්ලේ කියදි ဒုတိယවෙන් තියන්නත් පුළුවන්. එතකොට සකල පඨවින් චරිත්වා කියලා ගන්නත් පුළුවන්. ආහින්දි. දීලා තියෙනවා. සබ්බ පඨවියා කියලා තියෙන්නේ නේ. සබ්බ පඨවියා කියලා නම් ඔසත්තමියෙන් එහෙම ගන්නත් පුළුවන්. හැබැයි බොහෝ විට සකල පඨවි කියන ಪದයේ යෙදෙනවා. මුළු පොළව කියන අර්ථයේ සකල පඨවි. එතකොට සකල පඨවියන් කියලා තියන්නත් පුළුවන්. සත්තමියෙන් මුළු පොළොවිහි කියලා. ආහින්දිත්වා කියන්නත් පුළුවන්, චරිත්වා කියන්නත් පුළුවන්.
ඒක ආහින්දිත්ව කියන්නේ මේ කකුල් දෙකෙන්
ඇවිදිනවා කියන අර්ථය බොහෝ විට. චක්‍රරත්නය නිසා චරිත්වා කියන එක වඩා හොඳයි නේ. චරිත්වා. දෙව්ලොවටද ගියේය. එහෙම කියන්නේ වඩා හොඳ අගමාසි කියන වචනේ වගේ නේ. ගච්චි අගච්චි මේ පදත්වය දන්න පුළුවන්. ඊළඟ වාක්‍ය මහා සුදස්සන රජුට මහා සුදස්සන රඤ්ඤෝ කියලා එකටම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මහා සුදස්සනස්ස රඤ්ඤෝ කිව්වත් කමන්නේ නැහැ. ඉතින් සමාස දෙන්න ගන්න නිසා එකට ලියනවා. සත්‍රුවන් පොකුණු 84,000ක්ද ඕකේ. දැන් පොකුණු පදය අපි ශ්‍රීලිංගයිනේ. ඒකට විශේෂණයක් විදියට ගන්න පුළුවන් සංඛ්‍යාව. කොහොමද? චතුරාසීති සහස්ස පොක්කරණියෝ. චතුරාසීති සහස්ස පොක්කරණියෝ. එතකොට ඒකේට විශේෂණයි සත්ත රතනමය කියන පදේ. එතකොට සත්ත රතනමය චතුරාසීති පොක්කරණි චතුරාසීති සහස්ස පොක්කරණියෝ. ඔව් බහුවචනිනේ. පැහැදිලි නේද වචනේ? එතකොට මේකේ කෙලවර ඉවර වෙලා තියෙන ශ්‍රීලිංගයේ ඉන්නේ. ඒ නිසා මේකත් ශ්‍රීලිංග වෙන්න ඕන. පැහැදිලි නේද?
සත්‍තරකනමයි.
මේකට දුිගු සමාසයක් නේද? චතුරාසීති සහස්ස කියන්නේ 84,000ට. එතකොට ඒක සංඛ්‍යාවක්. සංඛ්‍යා පුබ්බෝ
දුිගු.
ඒ නිසා පොක්කරණි කියන පදෙත් එක්ක එකතු වුනහම චතුරාසීති සහස්ස පොක්කරණියෝ කියලා පදයක් හැදෙනවා. එතකොට ඒක ශ්‍රී ලිංගයි. ඒ නිසා සත්ත රතනමය කියන පදයකට විශේෂණයි. ඒකත් ශ්‍රී ලිංගෙන් තියන්න ඕනේ. සත්ත රතනමය චතුරාසීති සහස්ස පොක්කරණියෝ. එතකොට ඕක ලියන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. බුද්ධ දේශනාවේ ඔය වගේ සංඛ්‍යා තියෙන තැන්වල ඇතැම් තැනක ඔය සහස්ස පදේ එහෙම කෙලවරට දාලත් හදනවා. අර මං කලිනුත් කිව්වේ නේද කොහොමද බික්කු සතන් කොහොමද පංච බික්කු සතන් එහෙම නැත්නම් පංච බික්කු සතානි ඒ විදිහට යෙදෙන තැන තියෙනවා. එතකොට මේ සත શબ્දෙ පිටිපස්සෙන් වෙනම ಗುಣ වෙලා ඒ ಗುಣ වෙන්න ඕන පද දෙක වෙන් කරලා. මෙතනත් ඒ වගේ චතුරාසී ඉතිපදේ ඊ සහස්ස පදේ වෙන් කරලා දෙපැත්තට දාලා මැදට පොක්කරණි පදේ අරගෙනත් කියන්න පුළුවන්. එතකොට බොහෝ විට ඉන්නේ සහස්ස පදේ බහුවචනේ. 16 ඒවනේ. ඒ නිසා චතුරාසීති පොක්කරණි සහස්සානි. එහෙම කියන්නත් පුළුවන්. චතුරාසීති පොක්කරණි සහස්සානි. තුර පොක්කරණි පදේ සමාස වෙනවා සහස්ස පදෙත් එක්ක. පැහැදිලිද? සනද
චතුරාසීති
සහස්ස. සහස්ස එක කෙලවරට දානවා
ඒක. නෑ නෑ මේ කෙලවරනේ. චතුරාසීති සහස්ස සත්‍ය රතනමය පොක්කරණි.
එහෙමත් පුළුවන්.
මොකද ඔක්කොම
යන්නේ සත්‍තරද? එහෙමත් පුළුවන්. එහෙම කියනවා. එතකොට දිග වෙඩීනේ ඉතින්. එහෙම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේකම කෙලින්ම මේ අතෙන්ම එකතු කරන්න පුළුවන් නේ. සත්‍ත රතනමය චතුරාසීති සහස්ස පොක්කරණිය. එහෙම තිබ්බත් හරි. එදිරිනේ. එතකොට මේ සත්‍ත රතනමය පදේ වෙන් කරන්නේ නැතුව අරකටම සමාස කරලා ඒත් ලියන්න පුළුවන්. එතකොට සත්‍ත රතනමය චතුරාසීති සහස්ස පොක්කරණිය. කොහොම වුවත් ඉතින් මේ ගැළපෙන විදියට අර්ථය එන්න ලියන්න අර මං සමහර ඒවා කඩලා පෙන්නන්නේ නැත්නම් අර අර්ථ ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙමත් දෙවිදියම ඉතින් දෙවිදිය නෙවෙයි ඊටත් වැඩි විදි ගොඩකට ඉතින් ওই පදේ ලියන්න පුළුවන්. ඒක ඉතින් සුදුසු විදියට තමන් ගලපලා ලියා ගන්න.
අර පොදු නිකන් අර පාරි පොත්වල නිකන් තියෙන පොදු රටාවක්
වගේ. ඔව්.
එහෙම තියෙන. සයිලිය
දැනට ඉතින් අපිට මේ පොතෙන් ඒ ඔක්කොම අල්ලගන්න අමාරුයි. ඉතින් ඒවා කියවලාම හුරු කරගන්න ඕන.
මේ ලියුම් සාංගල ඔක්කොම එකට එක දෙල කඩාගෙන යන
විදිහනේ. ඔව් පතන්න
තියෙනවා. කොහොමද?
ඉක්මන රටාවන් දින එක කඩාගෙන ලියදන් මේ.
කියන්.
සම්මුතියක් නෙමෙයි ඉන්නේ.
බුද්ධ දේශනාවේද? ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ රටා.
සම්මුතිය කඩාගෙන ලියුව නෙමෙයි.
ඈ? පොත් ලියන කටි මට තේරෙන්නේ නැත්තේ දැන් මොන පොත් ගැනද කියන්නේ? කියන්නේ බුද්ධ දේශනා පොත්ද? ඉතින් ඒවා ඉතින් කටපාඩමින් දරාගෙන අපි කියන්නේ බුද්ධ දේශනා. ඉතින් වාගේ තුන දේශනා කරපු රටාව. ඒ රටාව විස්තර කරන්නේ පසව්‍යාකරණයකද? හරි ඊළඟ වාක්‍ය වාක්‍යනේ ඉවර නැහැ නේද නේද හත්ති රත්නය ප්�‍රමුඛ 84 දහසක් ඇත්තුද ඒකත් එකටම ලියන්න පුළුවන් කොහමද හත්ති රතන ප්‍රමුඛ චතුරාසීති සහස්ස හත්ති නෝච ඊළඟට සියලු ආකාරයෙන් සැරසූ 84 දහසක් රතයෝද එහෙම කියන්න පුළුවන් නැත්නම් එකටම කියන්න බලන්න සබ්බාකාර ප්‍රතිමණ්ඩිත චතුරාසීති සහස්ස රතානිච අහේසු ඉතින් මේ විදිහට එකට ලියලා පස්සේ දැන් සමාස පාඩම ඉගෙන ගත්තු නිසා වෙන් කරලා ලියන්න හුරු කරගන්න දැන් ඉතින් රටා ටික කියලා දුන්නානේ නේද ඒකෙත් ඉතින් අර මය ප්‍රත්‍ය එහෙම තියෙනවා. ඒවා ඉතින් ඔක්කොම කියන්න ඕන නැහැ. නේද? තද්දිත ප්‍රත්‍ය. ඊළඟ වාක්‍ය. බහුශ්‍රුතයන්ට අග්‍ර වූ. බහුසුතානං අග්ගෝ. එහෙම නැත්නම් බහුසුතේසු අග්ගෝ. ගෝතම ගෝත්‍ර ඇති ආනන්ද මහස්තවිරතුමා.
ගෝතම ආනන්ද
ගෝතම ආනන්දත් ආනන්ද මහා තේරෝ කියලා තියන එක වඩා හොඳයි. සර්වඥන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ විය. අහෝසි කියන්නත් පුළුවන්. එතකොට තථාගතස්ස කියලා තියන්නත් පුළුවන්. සබ්බඤ්ඤුනෝ කියලා තියන්නත් පුළුවන්. බොහෝ විට මේ බුද්ධ දේශනාවේ යෙදෙන වචනේ භාග්‍යතුන් වහන්සේ බොහෝ තැනක තමන් වහන්සේව හඳුන්වාගන්නේ තථාගත කියන පදයෙන්. බොහෝ තැනක අනිත් වචනත් පාවිච්චි කරලා තියෙනවා. බොහෝ තැනක තථාගතස්ස පරිනිබ්බාණං භවිස්සති. මේ විදිහට තථාගත වචනේ තමයි බහුලව පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා පිට ඒක දාමු නේද? තථාගතස්ස භණ්ඩා ධම්ම භණ්ඩාගාරිකෝ අහෝසි. එතකොට මේ භණ්ඩාගාරික කියන පදෙම අපි හැදුවානේ නේද? එතකොට ගෝතම කියන පද. හරි. ඊළඟ වාක්‍ය. මගධාධිපති අජාසත් මහරජතුමා. මාගධෝ.
මාගධෝ අජාසත් මහරජා.
එහෙම කියන්න. මොන මොකද්ද රජතුමාගේ නම?
අජාත
සත්තු. අජාත සත්තු පාලි වචනේ. තේරුම අජාත කියන්නේ හට නොගත් කියන එකයි. බිහි වෙන්න කලින්ම. සත්තු කියන්නේ සතුරට. බිහි වෙන්න කලින්ම තාත්තට සතුරු වුණ නිසා අජාත සත්තු කියන්නේ. අයර දොළ දුකක් ඇති වුණානේ බිම්බිසාර රජතුමාගේ ලේ බොන්නනේ අම්මට දරුවා ලැබෙන්න ඉති. ඉතින් උරහිස පල්ලා ලේ දෙනවානේ. ඉතින් ඒ තරම් කරපු තාත්තව තමයි අන්තිමට ඝාතනය කරේ. ඉතින් ලේසි නෑ. මාර්ගඵලලා වියුක්ත මේ කේවිත්ති. පුළුවන්. එතකොට අර අපිට අර තද්දිත පදේ අහුවෙන්නේ නෑනේ. මාගදෝ කියද්දි අධිපති අර්ථයේ න ප්‍රත්‍යය දෙනවා කියලා අපි කිව්වනේ නේ. ඒ අර්ථය ගන්න බැරි වෙනවනේ. ඉතින් ගන්නත් පුළුවන්. මගධාධිපෝ කියන්න පුළුවන්. මගධාධිපති කියන්න පුළුවන්. මාගදෝ කියන්න පුළුවන්. එහෙම මතකයක් තියෙන හිම නේද? හරි. අජාත සත්තු මහරජා පිරිවර සහිතව සපරිවාරේන කියලා කියන්නත් පුළුවන්. පිරිවර සහිත ඌ කියන අර්ථයෙන් අර විශේෂණයක් විදිහට අරගෙන සපරිවාරෝ කියලා තියන්නත් පුළුවන්. එහෙම නොත් ඒක මුලට ගන්නත් පුළුවන් ඕන. සපරිවාරෝ මාගධෝ අජාත සත්තු මහරජා කියලා එහෙම තියන්නත් පුළුවන්. ඉතින් ඒ අර්ථය ගැලපෙන විදිහට කොහොම තිබ්බත් කමන්නේ. සපරිවාරේන පිරිවර සමගින් කියන අර්ථය එහෙම නොත්. ඒකත් මේ තියෙන විදිහට වැරදක් නෑ එහෙම ලිව්වත්. ජීවක වෛද්‍යතුමාගේ අඹ උයනට ගොස්. ඒකත් අපිට සමාස කළ හැකිනේ. චට්ටිතපුරිසය ජීවකස්ස අඹවණං ජීවකම්බවණං ජීවකම්බවණං ගන්ත්වා ජීවක වෛද්‍යතුමාගේ අඹවණේට ගොස්. සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලය කියලා තියෙන ඉතින් මේක නේද ශ්‍රමණ ඵලය කියන එකයි. සම්දිට්ඨික ශ්‍රමණ ඵලය ගැන සර්වඥන් වහන්සේගෙන් විචාලේය.
සාන්දිට්ඨික ශ්‍රාමණ්‍ය ඵලං ආරබ්බ සබ්බන්නේනෝ අඤ්ඤාමි.
කොහොමද තෝට එක ගන්න? විචාලේය කියන එක කුච්චි. ඒක වචනේ දකීදී මතක් වෙන්න ඕන විශේෂ කාරණාව. ද්විකර්මකයි. එතකොට මේ ਵਿਚාරන්නේ කුමක්ද? ඒ පදෙත් ဒုတိယවෙන් තියෙනවා. ਵਿਚාරන්නේ කාගෙන්ද? ඒ කිනාවත් ဒုတိယවෙන් තියෙනවා. අපිට ඒ නිසා මේක තියන්න පුළුවන්. භගවන්තං සම්දිට්ඨික සාමාන්‍ය ඵලං පුච්චි. භාග්‍යවතුන් වහන්සේගෙන් සාන්දෘෂ්ටික ශ්‍රමණ ඵලය ਵਿਚාලේය. ගැන කිව්වොත් ඉතින් ශ්‍රමණ ඵලය කියන එක තමයි. ඕන්නම් ඉතින් ගැන කියන එකත් ඕන්නම්. සාමාන්‍ය ඵලං ආරබ්බ දීලා තියෙනවද? කොහෙද
තියෙන්නේ?
ගැන ගැන කියලා තියෙන
ආරම්භකේ. කොතන තියෙන්නේ? මෙහි අමුතු වචන කියන එකේ පස්සේ නේද?
හා හා ගැන. හරි හරි. ගැන ආරම්භ. එහෙමත්
ඒ
අරබියා කියන එක ඉතින් ඒ කාරණාව අරබියා ප්‍රශ්නයක් විචාලේය කියන එක. ඒ මොනොත් අපිට දාන්න පුළුවන් පඤ්ඤං කියන පදේ ද්විතියාවෙන් දාන්න පුළුවන්. කොහොමද? සම්දිට්ඨික සාමාන්‍ය ඵලං ආරබ්භ භගවන්තං පඤ්ඤං පුච්චි. දෙවිදියම ඉතින් හරි. හරි. ඒකෙත් එතකොට මාගද කියන පදේ සපරිවාරෝ කියන පදෙත් එනවා. ඒක අපි කතා කළා නේද? ඒකනම් සමාසයක්. සම්දිට්ඨික පදේ සාමාන්‍ය කියන පදේ ඉස්සරහට හැදෙනවා. හරි. ඊළඟ වාක්‍ය. ගෞතම ගෝත්‍ර ඇති මහා ප්‍රජාපති දේවිය.
ගෝතමී මහා ප්‍රජාපති
දේවිය. ඒවා මාරු කරලා කිව්වට කමන්නේ. මහා ප්‍රජාපති ගෝතමී දේවිය. 500ක් ශාක්‍ය කුමරියන් සමග පැවිදිව. ඉතින් දැන් සමාස දන්න නිසා පංචසත සාකියානීහි සද්දින් පබ්බජිත්වා. පංචසත සාකියානීහි සද්දින් පබ්බජිත්වා. සාකිය කුමාරීහි සද්දින්නේ. පංචසත සාකිය කුමාරීහි සද්දින් පබ්බජිත්වා. භික්ෂුණී සංඝයා ඇති කලේය.
භික්ෂුණී
සංඝං වෙන්න ඕනේ. ද්විතියානි භික්ඛුණී සංඝං පතිට්ඨාපේසි පිහිටුවීය. හරි. භික්ඛුණී ශාසනං පතිට්ඨාපේසි කිව්වත් ඉතින් හරි නේද? භික්ඛුණී ශාසනය. ඒ දැන් පොදුවේ කියාගෙන යද්දි කියන්නේ ඉතින් බෞද්ධ කියලා නම් ඉන්නේ කියන්නේ. ඉතින් මේ මහායාන භික්ෂු
කියන්නේ.
ඉතින් මහායාන අයටත් භික්ෂූන් කියලා කියන්නේ. මහායාන භික්ෂූන් කියලා
කියන්නේ. බස් ගන්න බවක්
හරි. ඒව ගැන විස්තර අපි පස්සේ කතා කරමු නැත්නම් පාලි පාඩම නේද? විනය පාඩමක් ඒක. හරි. ඊළඟ වාක්‍ය. මහා පිරිස් ඇති අනුරුද්ධ මහතෙරුන් වහන්සේද. ඔ මහාගණී අනුරුද්ධ මහතේරෝච. තේරෝපි කියලා ගන්නත් පුළුවන්. දෙකම මහා
බලි
කියලා එයා දුරන්නේ. මහා බලි කියන්නේ බෑනේ ඒ බල ඇති කියන අර්ථය. මහා ගණි තථාගතයන් වහන්සේ පිරිණිවි තැනට පරිණිබ්බුතට්ඨාන සමාස කරන්න පුළුවන්. තථාගත පරිණිබ්බුතට්ඨානං කියලා තියන්නත් පුළුවන්. පැමිණ සිටියේ.
තාපුනි.
ඔය එක වචනේ තියෙන්න ඕන.
තාපුනි.
ඒ තිරුන් වහන්සේ කියලා තියෙන්නේ. ඔව් සම්පාපුනි. වැඩම කළසේක. ඒක වචන අයෝ. ඊළඟ වාක්‍ය. පිරිසක් එක්ක තමයි වඩින්නේ. උනාට ස්වාමීන් වහන්සේ කියන්නේ මෙතන වාක්‍ය කීප තියෙනවා. විජය කුමරු මේකෙනම් බහුවචනෙන් වගේ තමයි දීලා තියෙන්නේ. ඒ වුණාට ඒ තෙරුන් වහන්සේද කියන එක විතරයි එතන කියවලා තියෙන්නේ. උක්ත පදේ ඒක වචනින්
තියෙන්නේ.
හිටගත්තා කියන අර්ථේම නෙවෙයි ඔය. දැන් පැමිණ සිටියා කියන එක සිංහලයේ කියද්දි දැන් පාලියේදී සම්පාපුණ කියද්දි පැමිණ සිටියා කියන අර්ථය තියෙනවා. දැන් එහෙම නැතුව වචන දෙකක් දැන් සිටියා කියන එක වෙන් කරලා පාලියෙන් කිව්වොත් අට්ටාසි කියලා නෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ හිටගෙනනවා කියන එකයි. එතකොට පැමිණිලා හිටගෙන හිටියා වගේ අර්ථයක්. එතකොට සම්පාපුණි කියලා කිව්වම ඇති ඒක අර්ථය. සපැමිණිසේක කියන එක පැමිණ සිටිසේක කියන එක. විජය කුමරු ලක්දිවට පැමිණි කල්හි කාලාර්ථ සත්තමී ප්‍රයෝගයක් මේ. කල්හි කියලා එකක් දැක්කම මම ඕක දැන් මං හිතන්නේ අර කියන්නේ කතාවට කිසේ කෙස් ගානට කියනවා කියලා නේද? එච්චර නම් නෑ. නැතුව තීරුණාට ගොඩක් වාර ගානක් කිව්වා නේද? භාව සත්තමී. එතකොට ඒක සත්තමීෙන් තියන්න ඕන කත්‍රූපදී කිතකපදී. විජය කුමාරේ ලංකාදීපං සම්පත්ති සම්පත්ති සපැමිණි කල් ඈ ලංකම් කියලා කියන්නත් පුළුවන්. ඔය ලංකාදීපං කියන එක හොඳයි. ලක් දිවට කියලානේ තියෙන්නේ. දිව කියලා කියන්නේ දූපතටනේ. ලංකාදීපං ලංකාදීපං සම්පත්ති ඔහුගේ එක් සේවකයෙක්. ඒකං සේවකං. මේකේ කත්‍රූ කවුද කියමු බලන්න.
සේවකයා.
සේවකයන්. එතකොට විභක්තිය මොකද්ද?
ඒකෝ
සේවකු. තස්ස ඒකෝ සේවකු.
ඉතින් ඒවා ඒක සේවකුන්.
එහෙම පුළුවන්. ඒවා අහන්න ඕනේ. දැන් සමාස පාඩම දන්නවනේ. සන්ධි කරලා ඔය ඔක්කොම තස්ස ඒකෝ සේවකෝ කියලා තියන්නත් පුළුවන්. සන්ධි හැම කරලා තස්සේකෝ සේවකෝ තස්සේක සේවකෝ කියලා ඔක්කොම සන්ධි සමාස කරලා තියෙනවා. එහෙම ගොඩාක් මෙයක් කරාම හඳුනා ගන්න අමාරුයි. ඒ නිසා අපි ගොඩාක් ඒ සමාස කරන්නෙත් නැහැ. ටිකක් ඒ හඳුනා ගන්න පුළුවන් විදිහට තමයි සන්ධි සමාස උනත් කරන්නේ. තස්ස ඒකෝ සේවකෝ ගසක් මුල නූල් කටිමින් හුන් ස්ත්‍රියක් දුටුවේය. කන්තන්ති බෑ. දැන් ඒ දෙක්කේ කාවද? ඕකේ කර්මපදේ මොකද්ද?
මේක විශේෂණ.
ඔව් ස්ත්‍රියනි කර්මපදේ. දෙක්කේ ස්ත්‍රියව. ද්විතියවට එන්න ඕන මේ පදේ. ඉත්තිං. ඒ ස්ත්‍රිය විස්තර කරන පදේ තමයි නූල් කටිමින් හුන්. තේරුණාද? එතකොට කන්තන්තිං ඉත්තිං කටින්නා වූ ස්ත්‍රියක්. ඒ කන්තන්ති කියන පදේ කිතකයක්. ඒ කිතකයේ කර්මය තමයි සුත්තං කියන පදේ. නූල් කිතකයේ කර්මය. ඒ නිසා ඒකත් ဒုတိය. පැහැදිලි නේද?
කන්තන්ති.
ඒක නම් බහුවචනෙන් තියන්නත් පුළුවන්. සුත්තානි කන්තන්තිං ඉත්තිං. පස්සි අද්දස ඒවා ඉතින් වෙන් කරගන්න දැන් පුළුවන් වෙන්න ඕන නේද? රුක්කමූලස්මින් හරි ඒක ගලපලා සත්තන
පස්සි.
එහෙමනම් යෙදෙන්නේ නැහැ. දස්සි කියලා පදයක්ද? එහෙමනම් මට මතක යන්නේ නැහැ යෙදෙනවා. යෙදෙන්නේ
නැහැ.
පස්සි කියලා නෙමෙයි. ඔව් පස්සි කියලා. හරි. ඊළඟ වාක්‍ය. තුමේකේ තද්දිත පදේ ප්‍රති පේන්නේ. හරි. ඊළඟ වාක්‍ය. නේ. සමාස. යසකුල පුත්‍ර තෙමි. යසකුල පුත්තෝ. සරත් කාලෙහි හටගත් පියුම කඩන්නාසේ. එතකොට මේ කඩන්නාසේ කියන කඩන්නා කියන පදේ ප්‍රථමාවට එන්න ඕන යසකුල පුත්‍රයා කියන පදේ දිහා බලාගෙන. කිතකයක්නේ. කොහොමද? සාරදිකං කුමුදං චින්දන්තෝ ඉව. චින්දන්තෝ ඉව. සරත් කාලයේ හටගත් පියුමක් මෙතනන් තියෙන්නේ නේද? එතකොට පදුමන් කියලා ගන්න ඕන. සරද කාලේ සාරදිකං පදුමං චින්දන්තෝ ඉව තමාගේ ප්‍රාසාද යන්හිද සත්තමීමෙන් දුනේ තස්ස නෙවේ තමාගේ කියදී අත්තනෝ අත්තනෝ පාසාදේසුච ස්ත්‍රීන් කෙරෙහිද කේ කෙව්වා කියනවා ඈ ඉත්‍යානෝ සත්තමී බහුවචනයි ඉත්‍යසු ඔය ඉත්‍යසුච ස්ත්‍රීන් කෙරෙහි දැන් මේ කෙරෙහි කියද්දි සත්තමීනේ ඉත්‍යසුච ස්නේහය සින්දේහ සිනේහං චින්දි ඒක නම් කිව්වා යන්තම් අන්තිමට වචන දෙකක් නම් හරියට කියාගත්තා. හරි සිනේහං චින්දි. මේක බලලා කලින් බලලා ඉන්නේ නැද්ද? බලලා එනවා පොත කියවන්නේ නැද්ද? නේද? බලලා නම් එනවා ඇති. නේද? හරි. ඊළඟ වාක්‍ය. දස ශීලය පංච ශීලයට වඩා ප්‍රණීත තරය. සීලං නපුංසක ලිංගයින සීලපදී. දස ශීලං
පංච ශීලතෝ
අනිත්‍යං. පංච ශීලයට වඩා කියද්දී එතකොට අර කලින් කියපු විභජනාර්ථ පංචමිය. ඒකට තෝ ප්‍රත්‍යයක් තියන්නත් පුළුවන් ඕනනම් එහෙම නැතුව අර හා ඒ ප්‍රත්‍යයක් තියන්නත් පුළුවන්. එතකොට පංචශීලම් හා පනීත තරං හෝති කියලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් පංචශීලතෝ පනීත තරං හෝති කියලා තියන්නත් පුළුවන්. හන්දේකේ මේ වගේ ගොඩක් වෙලාවට අර වාක්‍යයේ උක්ත අනුක්ත පද වෙන් කරගන්නේ හරියට. ඒකයි ඔය පැටලෙන්නේ. ඒ නිසා ඒ ටික හරියට ඒ කතෘ පද, කතෘ විශේෂණ, කර්ම විශේෂණ ඒවා වෙන් කරගන්න. එහෙම නැත්තම් ඉතින් වරදිනවා. නේද? හරි. ඒතර මේ දස සීලය කියන පදේ මේකේ උක්ත පදේනේ. මේ ප්‍රණීතතරය කියලා තියද්දි තින් ඒකේ ක්‍රියාපදයක් දැන් නැහැනේ. ප්‍රණීතතර වෙයි කියන එකයි අර්ථය. ඒ වන්නේ කුමක්ද? දස සීලය. එතකොට ඒක මොන தත්ත්වයටදපත් වෙන්නේ? ප්‍රණීතතර. එතකොට මේ පදෙත් ප්‍රථම. අර හෝති කියන පදයක් එක ප්‍රථම දෙකක් යදෙනවා කියලා අපි කිව්වේ නේද? ආඛ්‍යාත පූර්ණේ තමයි ප්‍රණීතතර කියන පදේ. එතකොට දස සීලං පංච සීලම් හා එහෙම නැත්නම් පංච සීලතෝ ප්‍රණීතතරං හෝති. ප්‍රණීතතර වෙයි. ප්‍රණීතතරං කියන පදේ දස සීල කියන පදේ දිහා බලාගෙන නපුංසක ලිංග ඒක වචනෙට එන්න ඕන. හරි. ප්‍රාතිමෝක්ෂ සංවරය. පුල්ලිංගයි කියලා දීලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරෝ. ප්‍රාතිමෝක්ෂ සංවරය. සියලු සීලයන්ට ශ්‍රේෂ්ඨතමය. සබ්බ සබ්බ සීලේහි කියන්නත් පුළුවන්. සබ්බ සීලතෝ කියන්නත් පුළුවන්. තෝ ප්‍රතිබහුවචනිනුත් එන නිසා සබ්බ සීලතෝ ශ්‍රේෂ්ඨතමය. ශ්‍රේෂ්ඨතම සෙට්ඨතමෝ හෝති. ඇයි තමෝ කියලා ඒක ඕකාරාන්තුනේ කලින් එක පනීත තරං කියලා නිග්‍රහිත උනේ. අරිචිත කලින් වාක්‍යයේ දස සීලං පංච සීලතෝ පනීත තරං හෝති කියලා කිව්වේ. මේක කිව්වා පාතිමොක්ක සංවරෝ සබ්බ සීලතෝ සෙට්ඨ තමෝ කියලා තමෝ කියලා තිබ්බේ. ඇයි සෙට්ඨ තමන් නොවේ? ඒකනේ දැන් මේ අවධානයෙන් ඉඳලා නැහැ. මේ ලිංග ભેදේ ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන. කලින් එක දස සීලං කියලා ඒක නපුංසක ලිංගයි. මේක පාතිමොක්ක සංවරෝ කියලා පුල්ලිංගයි. ඒ නිසා තමයි සෙට්ඨ තමෝ කියලා පුල්ලිංගෙන් තිබ්බේ. ඒක ඒකත් එක්ක ගිහින් බෑ. හරි, එහෙමනම් අභ්‍යාසේ නම් ඉවරයි. තව එතකොට ලොකු කොටසක් ඉක්මනට කතා කරගෙන යන්න තියෙනවා නේ ඊළඟ අභ්‍යාසයට කලින්. අපි ටිකක් ඉක්මනට ඒ ටික බලන් යමු. හරි, ඊට පස්සේ දැන් මේ සාමාන්‍ය තද්දිතේ ඉවර වෙන්න යන්නේ. දැන් මේ සාමාන්‍ය තද්දිතේ අන්තිම කොටස සංඛ්‍යා තද්දිත. දැන් තද්දිතවල කොටස් තුනක් අපි කතා කළා. සාමාන්‍ය තද්දිත, භාව තද්දිත, අව්‍ය තද්දිත කියලා. මේ සාමාන්‍ය තද්දිතේ කොටස් හතරක් අපි කතා කළා. කියමු බලන්න මේ හතරවස් මතකද කියලා. අනේකත් දෙකට. තව එකක් මේ දැන් කියන්නේ අනේක සංඛ්‍යා. ඔව්, හතරේ එක සංඛ්‍යා. යන්තම් ඇති එක්කෙනෙක් හරි බේරාගත්තා නේද? හරි. එතකොට දැන් ඒකේ හතරවෙනි කොටස දැන් අපි කියාගෙන යන්න යන්නේ. දැන් සංඛ්‍යා තද්දිත කියලා කියන්නේ මොනවද කියලා අපි මේ ටික කියවපුවම පැහැදිලි වෙයි. මේකෙදී අපි කලින් මේවා පළවෙනි පොතේ පොඩ්ඩක් කතා කරගෙන ගියා නේද? ක්‍රම සංඛ්‍යා කියලා කතා කළේ. අන්න ඒ සංඛ්‍යා පූර්ණාර්ථයේ සංඛ්‍යා ශබ්දයකින් පස්සේ මකාරයක් එකතු වෙනවා. සංඛ්‍යා පූර්ණාර්ථයේ මයන්නක්. දැන් පංච කියා කියන්නේ නාම පදයක්. ඒකට අලුතෙන් මයන්නක් එකතු වෙලා වෙනස් අර්ථයක් ඇති අලුත් නාම පදයක් හැදෙනවා. පංචම පස්වැනි, පංචමෝ පස්වැනියා. පැහැදිලිද? ඒකට පංච කියන්නේ නාම පදයක්, සංඛ්‍යා නාමයක්. ඒකට අර ම කියන තද්දිත ප්‍රත්‍යයක තුර තවත් අලුත් නාම පදයක් හැදෙනවා. ඒකේ අර්ථය පස්වැනි කියන එක පොඩි වෙනසක් තියෙනවා. තේරුණාද? අන්න ඒ වැනි කියන අර්ථයට තමයි අපි කියන්නේ සංඛ්‍යා පූර්ණාර්ථය නේද? ඒ සංඛ්‍යාව පිරෙන පිරීමක් ගැනයි එතන කියන්නේ. දැන් පහේ පහ පිරෙන්නේ යම් කෙනෙකුගෙන්ද, ඒ කෙනාට අපි කියනවා පස්වැනියා කියලා. පස්වැනි සංඛ්‍යාව දැන් ළමයි ඉන්නවා නම් ළමයි දැන් පස්වැනි සංඛ්‍යාව පිරෙන්නේ යම් ළමයෙක්ගෙන්ද, ඒ ළමයාට අපි කියනවා පස්වැනියා. පැහැදිලි නේ? අන්න ඒ වැනි කියන අර්ථය තමයි සංඛ්‍යා පූර්ණාර්ථය කියලා කියන්නේ. එතකොට ඒකට ඒ සංඛ්‍යා පූර්ණාර්ථයට යෙදෙන ප්‍රත්‍ය කීපයක් තියෙනවා. ප්‍රධානම ප්‍රත්‍ය තමයි බහුලව යෙදෙන ප්‍රත්‍ය තමයි හැම එක්කම නන් නෙවෙයි. ඒ කීපයක් හැරුණාම අනිත් හැම සංඛ්‍යාවක් එක්කම යෙදෙන ප්‍රත්‍ය තමයි මයන්න. පැහැදිලිද? එතකොට පංච ආදී ශබ්ද වලින් පස්සේ මේ මයන් එකතු වෙලා පද හැදෙනවා. ඉතින් ඒවා ආපහු කියන්න ඕන නැහැ. කලින් අපි පළවෙනි පොතේදී කතා කළා. පංචම සත්තම මේ විදිහට හැදෙනවා. එතකොට මේක ස්ත්‍රීලිංගයට හරවද්දි මේ ප්‍රත්‍ය මේ විදිහට හැදුණු නාම පදේ ආකාරයක් එකතු කරලත් හදන්න පුළුවන්, ඊකාරයක් එකතු කරලා හදන්නත් පුළුවන්. ඒ නිසා පංචමා කියලත් පදයක් හැදෙනවා ශ්‍රීලින්ගේ. පංචමී කියලත් පදයක් හැදෙනවා. එතකොට පංචමා ඉත්‍ති පංචමී ඉත්‍ති කියලා දෙවිදියටම පද හැදෙනවා. දෙකේම අර්ථය එකයි. පැහැදිලිනේ? අපි පළවෙනි පොතේ කතා කරපු නිසා වැඩි විස්තර අවශ්‍ය නැහැ. ඊළඟ ප්‍රත්‍ය ඒ අර්ථයෙහි, මේ කියන්නේ සංඛ්‍යාපූර්ණ අර්ථයේම චතු කියන ශබ්දයෙන් පස්සේ එකතු වෙන්නේ මහ ප්‍රාණ තයන්නක්. ඒ වගේම ච කියන ශබ්දයෙන් පස්සේ එකතු වෙන්නේ, ච කියන නාම පදයෙන් පස්සේ එකතු වෙන තද්දිත ප්‍රත්‍ය මහ ප්‍රාණ තයන්න. පැහැදිලිනේ? ඒ තැන්වලදී ද්විත්වයකුත් වෙනවා. ඒ ප්‍රත්‍යයට කලින් ඒ ප්‍රත්‍ය එකතු වෙද්දී ඒකේ අල්ප ප්‍රාණය එකතු වෙලා ද්විත්වයකුත් වෙනවා. පැහැදිලිනේ? ඒ නිසා තමයි චතුත්ථ චට්ඨ කියලා පද හැදෙන්නේ. ඒ වගේ අර්ථයක් එතකොට හතර වෙනි, හය වෙනි කියන එකයි. ඒක වෙනම හැදෙන්නේ. එතකොට මේ වගේත් අර කලින් කියපු ක්‍රමයටම ඊකාරාන්තව ආකාරාන්තව ශ්‍රීලිංග පද හැදෙනවා. චතුත්ථ චතුත්ථ චට්ටි චට්ටා ඒ විදිහට. ඊළඟට ද්විති කියන ශබ්ද තිබ්බ තැන් හැමීට පස්සේ බලා ගන්න නේද? සන්ධි පාඩමේ. හරි, ඊළඟට දැන් ද්විති කියලා සංඛ්‍යා ශබ්ද දෙකක් තියෙනවානේ. ඒ ශබ්ද දෙකට පිටිපස්සෙන් තිය කියලා ප්‍රත්‍යක් එකතු වෙනවා. ඊට පස්සේ ද්විති කියන ශබ්ද දෙකත් පොඩ්ඩක් වෙනස් වෙනවා. දු ත කියලා හැදෙනවා. නේද? තිය කියලා කොටස තමයි පිටිපස්සෙන් එකතු වෙන්නේ. ද්විතීය තිතිය නෙවෙයි හැදෙන පද දෙක. ဒုတိය තතිය. තියන්න තීනේ ශබ්දය. තීපුරිසා ඒ විදිහටනේ අපි පද හදාගත්තේ නේද? ඒ දෙක කියන අර්ථයෙන් ද්වි කියන ශබ්දය, තුන කියන අර්ථයෙන් තී කියන ශබ්දය තිබුණේ. ඒ වගේ පොඩි වෙනස්කම් වෙනවා මේ සංඛ්‍යා පූර්ණාර්ථයට එද්දී. ද්වි කියන එක දු වෙනවා, තී කියන එක ත වෙනවා. ඒ නිසා ဒုတိය තතිය කියන පද දෙකක් හැදෙනවා. ඉතින් ඒවා මතක තියාගන්න ලේසි පද කීපයයිනේ, ඔච්චරයි තියෙන්නේ. ওই පද දෙක විතරනේ. ඒ නිසා ඉතින් ඒක ආදේශය කෙසේ වෙතත් වචනේ මතක තියාගත්තම ඇති. මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා ඉතින් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. ඊට පස්සේ මේවා ශ්‍රී ලිංගයේදී ආකාරයක් එකතු වෙලා තමයි පද හැදෙන්නේ. ඊකාරයක් එකතු වෙලා හැදෙන්නේ නැහැ. ဒုတိයා තතියා කියලායි පද හැදෙන්නේ. දොට මේ තවත් ඒ විදිහටම දී ශබ්දයට දු කියන ආදේශයක්, දී කියන ආදේශ වෙන තැන් කීපයක් ගැන කියනවා. ඉතින් ඒවා මෙතෙන්ද ලොකු අදාළත්වයක් නැහැ. එතකොට දී රත්ත කියන පදේ තමයි දිරත්ත කියලා හැදෙන්නේ. එතන දියන්නක්. දී විධ කියන එක තමයි දු විධ කියලා හැදෙන්නේ. ඒ දු ආදේශයේ උන්තව තැන දී ශබ්දයට. ඒ වගේ යෙදෙන තැන් ටිකක් ඉතින් තියෙනවා. ඒවා හිමීට කියව ගන්න. ඊට පස්සේ ආපහු
දිදු කියන එක මේ දෙකට සම්බන්ධයි.
ඔව්. ද්වේගාවෝ කියන එකයි. ඒ වගේ ගැන වැඩි විස්තර අපි පස්සේ කතා කරමු. හරි. ඒක ද්වි ආදී ශබ්දයන් කෙරෙන් පරකු දස ශබ්දයේ අන්තයෙහි සංඛ්‍යාපූර්ණාර්ථයේ ඊ ප්‍රත්‍යයක් ඇතැම් තැනක වෙනවා. මේක ස්ත්‍රීලිංගික, නියත ස්ත්‍රීලිංගික ශබ්දයක් මේක කියලාත් කියලා තියෙනවා. ඒ කියන එකේ තේරුම මොකද්ද? මේක හැම තැනම වෙන දෙයක් නෙවෙයි. ඒක ආදී ශබ්දයක් මුලින් තියෙන ඕන, පිටිපස්සෙන් තියෙන සංඛ්‍යා ශබ්දයේ දස කියන සංඛ්‍යාවම වෙන්න ඕන. පැහැදිලිනේ? එතකොට ඒකට තමයි ඊ කාර්යයක් එකතු වෙන්නේ. ඒකාදසි ද්වාදසි පංච දසි චාතු දසි එතනනම් ඔව් චතු කියන එක චාතු දසි කියලා හැදෙනවා පොඩි වෙනස්කම් වෙනවා ඒවට ඉතින් ඒ විදිහේ ශබ්ද හැදෙනවා කියලා මත තියන්න මේවා ශ්‍රී ලිංගයි ඒකාදස කියන එක ඉතින් ඒ පදේ හැදුණු විදිහත් වෙනලා තියෙනවා ඒකෝච දසච ඒකාදස ද්වන්ද සමාසයි තව වෙනසක් වෙනවා මේ සමාස වෙද්දී දි ඒක අට කියන ඒ ශබ්ද දස කියන සංඛ්‍යාවත් එක්ක එකතු වෙද්දී ඒ මුලින් කියපු ශබ්දයට කෙලවරට ආයන්නක් එකතු වෙනවා ඒක දස ඕ ඒක දසයි ඒක දස නෙවෙයි ඒක හැදෙන්නේ ඒකා දස කියලා ඒ වගේම දි දස කියන එක ද්වාදස වෙනවා අට දස කියන එක අට්ඨා රස කියලා හැදෙනවා. එතකොට ඒක ඒ සංඛ්‍යා ශබ්දේ දීර්ඝ වෙනවා. කෙලවරට ආයන්න. අට්ඨා දස කියලා තියෙනවා මතකෙ විදියට.
රසෝණියේ
ඒ වගේ නම් අපි පස්සේ දැන් ඔය මේ සන්ධි පාඩමේදී ඒ තැන්වල කියවෙනවා මේ විදිහේ ආදේශ ආදියක් වෙනවා. වෙනස්කම් ආදී වෙනවා කියලා. හරි එතකොට ඒ වගේ පද ටිකක් හැදෙනවා කියලා මතක තියාගන්න. ඒ ටිකේ වෙන ගැටලු තියෙනවද? කියවපුවම තේරෙනවා ඒ ටික. නේද? ඉතින් මේ සංඛ්‍යා ටික සාමාන්‍යයෙන් මතක තියාගත්තා නම් සංඛ්‍යාවර නම් ටික. එතකොට ඒකත් ඉතින් ප්‍රමාණවත් ලේසියි ඒක. ඉතින් මෙහෙමයි හැදුනේ කියලා කෙටියෙන් මතක තියාගන්න. හරි. ඔව් ඊට පස්සේ කියනවා අනේකාර්ථයෙහි ඔව් දී ශබ්දාදිය කෙරෙන් ක ප්‍රත්‍යය යෙදෙනවා මෙතනදී ඇත්තටම අදහස් වෙන්නේ දෙකේ ගොඩවල් රාශියක් කියන එකයි දික කියලා කිව්වොත් දෙකේ ගොඩවල් ගොඩක් කියන එකයි යුගල යුගල ගොඩක් තේනවා නේද දැන් තික නිපාත පාලිය තික නිපාතය අංගුත්තර තික නිපාත කියලා කියද්දී එතන ඔව් තුනේ ගොඩවල් ගොඩක් තියෙනවා නේද චතුක්ක නිපාත කියන්නේ භාග්‍යතුන් වහන්සේ කරුණු හතර හතර දක්වපු ඒවා ගොඩක් තියෙනවා හතරේ ඒවා ගොඩක් ඒ නිසා තමයි චතුක්ක කියන්නේ අන්න ඒ විදිහට ක කියලා ප්‍රත්‍යක් එකතු වෙනවා කියලා වලට සංඛ්‍යාවෙන් පස්සේ ඒකේ අර්ථය ඒ වගේ ඒ සංඛ්‍යාව වගේ සමූහයක් කියන එක පැහැදිලි නේද තොර චත් පංචක නිපාත පාලි කියලා කිව්වොත් ඒකෙන් කියන්නේ පහේ කරුණු ගොඩාක් තියෙන තැන හරි නේ
සම්මත දය තය
කියලා කලින් තිබුණේ
ඒක
යාත්‍යමද මොකද මේ
තත්ත්‍යයක් ආවනේ මට දැනමත් වෙනනේ දය
තය තය කියන එක කාටවත් කරන්නේ දෙකේ තිබුණා මට එහෙමම වෙන්නේ දෙකේවා
සමූහයක් නෑ දෙක ඒ කියන්නේ
තර ආය
කියනනවා
කියන දී කියන එක තියන්නට ආය කියන ඔව් ඔව් දයතය මෙතන කියන්නේ දී තිය කියන්නේ නැත්නම් දෙතිය කියලා කියනවා කියලා. ද්වයතය දෙදෙනාගේ සමූහය කියලා ද්වයතය කියලා තාව. ඔව් ද්වයතය කියලත් යෙදීමක් වෙනවා. ඒක හැබැයි මේ විදිහේ අර්ථයක් මේ තැනක යෙදෙනවා කියලා මට හරියටම මතක යන්නේ නැහැ. ඒ කියන්නේ මේ අර්ථයෙන්ම හැමතැනම යෙදෙනවද කියන එක මම තව පොඩ්ඩක් එක බලලා කියන්නම්. එතනින් අදහස් කරන්නේ දෙදෙනෙකුගේ එකතුව කියන වගේ අර්ථයක්. දැන් ද්වයන් ද්වය සමාපatti කියලා කියනවනේ. මෛතුනේට කියන්නේ දෙදෙනෙක්ගේ එකතු වීම කියන අර්ථය. එතකොට එකින් කියවෙන්නේ දෙදෙනෙකුගේ ගොඩා කියන එකක් නෙවෙයි. තය කියද්දිත් එහෙමයි. මොකද
වචනේ
ඕ හරි ඔව් එතන කියලා තියෙන්නේ දෙදෙනාගේ සමූහය ද්වය කියලා එතනින් කියලා තියෙන්නේ මේ දෙදෙනා දෙදෙනේ ඉන්න වගේ ජෝඩු ගොඩාක් කියන අර්ථය නෙවෙයි. දෙදෙනෙකුගේ සමූහය කියපුවම අර්ථය දෙදෙනෙක් කියද්දී තන සමූහයක් නේ. දෙදෙනෙකුගේ එකතුව. දෙදෙනෙක්. පැහැදිලි නේ?
දෙකේ.
නෑ, එහෙම අර්ථයක් නෑ. දීලා තියෙන හැමනේ දෙදෙනාගේ සමූහය කියලා තියෙනවා මිසක් දෙදෙනා බැගින් ගොඩ දෙනෙක් කියන අතයක් නෙවෙයි. පැහැදිලි නේ?
දෙදෙනා නැමැති
සමූහය. දෙදෙනා නැමැති සමූහය. හරි. ඊට පස්සේ තව එකේ ගැටලු තියෙනම් අහන්න බලන්න ඉක්මනට. ඔක්කොම ගැටලුයි. හරි. එහෙනම් ඊළඟ එකට යමුනේ. ගැටලු නැතුව. භාව තද්දිතය.
චතුක
වෙලා.
එතනයි මේ අනික් එක මහ ප්‍රඥාවනේ.
මොකද්ද? එහෙම වෙන්නේ නැහැ. එකතු වෙන ප්‍රත්‍ය කයන්නනේ. ඒක ද්විත්ව වෙනවනේ. පරදේ භවෝටානි සූත්‍රයෙන්. දිට්ඨියක් කියලා තියෙන. දැන් අනිත්යෙන් වලත් එහෙම තමයි. කලියොත් උනා නේද ඒ වගේ.
නෑ
දැන් මහ ප්‍රාණයක් තිබුණොත් අල්ප ප්‍රාණයක් මුලට එන්න පුළුවන්. ආ. දැන් අල්ප ප්‍රාණයක් තියෙන එකට මහ ප්‍රාණ එහෙම එකක් නෑ.
නෑ ඉතල දෙයම අර චතුර්ථ.
දැන් ප්‍රත්‍ය අල්ප ප්‍රාණයිනේ.
චතුර්ථ වෙද්දී ඉතනත්
එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ නෑ. ඒ චතුර්ථ කියන එක එකතු වෙන්නේ මහ ප්‍රාණ එකක් නේ.
ආ
මෙතන අල්ප ප්‍රාණ එකක් නේ එකතු වෙන්නේ. චවග්ගිය චවග්ග නිය කියලා නිය ප්‍රත්‍ය චවග්ගිය කියන එක තමයි වයන්නට බකාරයක් වයන්නට බයන්න චවග්ගිය චබ්බග්ගිය හය දෙනාගේ කාණ්ඩයක එකතුවක් කියන එක
හය දෙනාගේ
කාණ්ඩය කාණ්ඩය
අවදිනු
නියයිදන්ත ඕලි ගොඩක් ඉන්න තියෙනවා. ඒව පස්සේ. ඇත්තම දුක. චේ වග්ගිය කියන. මොකද්ද? මේක සතක කියන්නේ 100 සමූහය. සත්තක කිව්වොත් 7 සමූහය. හරි නේද? හරි. තන භාවතද්දිතය නැත්තම් මේකට යන්න වෙන්නේ නැ නේද හරි තොට මේ ස්වභාවය භාවය කියන අර්ථයේ යෙදෙන ප්‍රත්‍ය ටිකක් තියෙනවා තා ත්ත ත්තන ණය නෙය්‍ය ති මේ ප්‍රත්‍ය ටික ඊට අමතරව තව කීපයක් යෙදෙනවා තොට මේ උදාහරණ ටිකක් අපි කියවද්දි තේරෙයි මොකක්ද මේ කියන එක ලහු කියලා කියන්නේ සහල්ලු කියන අර්ථය ලහුතා කියලා කියන්නේ සහල්ලු බව සහල්ලුකම කියලා අපි කියන්නේ සහල්ලු ස්වභාවය අන්න ඒකට තමයි භාවය කියලා කියන්නේ එතකොට කතඤ්ඤෝ කියලා කියන්නේ කළගුණ දන්නා එතකොට කතඤ්ඤුතා කියන්නේ කළගුණ දන්නා තැනැත්තාගේ ස්වභාවය කළගුණ දන්නා බව පැහැදිලි නේ මනුස්සෝ කියන්නේ මනුස්ස කියන්නේ මිනිසට. එතකොට මනුස්සතා කියලා කියන්නේ මිනිසත් බව. මනුස්සතා කියලා නම් බොහෝ විට ඊට වඩා යෙදෙන මනුස්සත්ත් කියන වචනයයි. මනුස්සත්ත් මිනිසත් බව. ඒක දීලා තියෙනවා නේ. හරි. හරි. එතකොට මේ ඔත්ත් කියන ප්‍රත්‍යය දෙන තැන් දීලා තියෙනවා මනුස්සත්ත් ඒකත් එහෙමයි. යාචකත්ත් ගතත්ත් සෙට්ටත් ඒ විදිහට. ඉතින් ඒ වගේ අර්ථ පැහැදිලි. ඊට පස්සේ ඒ එකම අර්ථයේ මේ ප්‍රත්‍ය ඔක්කොම එකම අර්ථය. එතකොට ඇත්තන ප්‍රත්‍ය. පුතුජන ඇත්තන පුචු පුතුජනත්තන පුතජන බව පුහුදුන් බව. ජායත්තන ජාරත්තන නේද? ඒක ජායත්තන කියලා තියෙන එක ජායත්තන වෙන්න ඕන. එතන රත්ස වෙනවා. කෙටි වෙනවා එතන. එතන තියෙන්නේ මේ පදේ තමයි.
බාහ්‍ය බව නෙවෙයි පරබාහ්‍ය
ජාරත්තන ඒක සොර සැමි භාවය. ජාර කියන්නේ සොර සැමියාට.
ජායත්තන කියන්නේ
භාර්යා භාවය තමයි. එහෙම කතා. ඒකේ දෙවිදියකට අර්ථ කියනවා. අපි ඒ තැන් විනයෙන් හැමිට කියව ගමු නේද?
ජායර වෙනවා
හරි. ඊළඟ නිය ප්‍රත්‍ය ආරෝග්‍ය අරෝගණිය ආරෝග්‍ය. ඒක හැදුණු හැටි අපි ඉක්මනට බලාගමු නේද? මේ නිය කියන පත්‍ය වෙන් කරන් බලන්න. කොහමද? අල්නයන්නයි යයන්නයි
අල්ලයන්නයි
එතනදි මේ තැන්වල ඒක වෘද්ධියක් වෙනවා. මේ කයින් වෙලා ආයන්න ආයන්නක් වෙනවා. ආරෝග්‍ය මේකේදී ඇත්තටම ගන්නේ හල් යකාරය තමයි. තත්ත්වය විදිහට ගන්නේ හල් යකාරය. ඒ ගත්තම ආරෝග් මේකේ ස්වරය අයින් කරන්න ඕන. ගයන්නේ තියෙන ස්වරය අයින් කර ගන්නවා. මෙතන ස්වරය අයින් වෙනවා. එතකොට ආරෝග් කියලා තියෙන්නේ. ආරෝග් ය ආරෝග් කියනවා. වෘද්ධ ජන යන වෘද්ධියට ඒක මතක තියාගන්න. ආයන්න ආයන්නක් වුණානේ. හරි. එතකොට ඒත් එක්කම
අල්ගයන්ට අල්ගයන් ගයන මිකුයියද යයන්න
කිව්වා යන්න යන්න කියලා. දැන් අල් ගයන්නට යයන් ඉග්ය කියද්දි කියවන්න අමාරුයිනේ. ඒ නිසා තමයි ග්ය කියලා කියන්නේ. දැන් ඕනම හල් අකුරකට යයන්ක් එකතු කරද්දි අර හල් අකුරේ හල් බව අයින් කරලා යන්සයක් දානවා. කලින් ඒව මම කිව්වා. අල් තයන්නයි යයන්යි එකතු වුනහම තය. අල් මයන්නයි යයන්යි මේ මේ විදියට. ඊට පස්සේ ඔය ඒ ප්‍රත්‍යයට කලින් තියෙන අකුර මොකක්ද කියන එක අනුව පිටිපස්සෙන් ඒ ඇතැම් තැනක ද්විත්වේකුත් වෙනවා සමහර තැනක. එහෙම ඒ ද්විත්ව වෙන විදිය ගැන කීපයක් යටට කියාගෙන යනවා. හල් තයන්නටයි හල් තයන්නක් තිබුණොත් එහෙම වචනේ කෙලවර ඔච්ච කියලා කොටසක් එකතු වෙනවා. ඒ අල් තයන්න අයින් වෙලා ඔච්ච කියලා කොටසක් එකතු වෙනවා. අල් අයන්න තිබුණොත් ඔල්ල අල්දා යන තිබුණොත් ජ ඔජ්ජ ඔන්න විදියට හැදෙනවා කියලා කියනවා. පැහැදිලිද? ඒ ටික හිමිට කියව ගන්න. මුරුද ජහල් නයන් තිබොත් ඔඤ්ඤ, අල් ජයන්න තිබුණත් ඔජ්ජ, අල් සයන්න තිබුණත් ඔස්ස බවට පත් වෙනවා. එතකොට මේ උදාහරණ ටිකක් ඒ යෙදෙන විදිය දීලා තියෙනවා. දැන් පණ්ඩිත කියද්දි පණ්ඩිත අධිපති බහුසුත කියන ඒ තැන්වල කෙලවරේ තියෙන තයන්නක්නේ. අන්තිම තියෙන ස්වරය අයින් කරනවා. අයින් කරපුවාම තියෙන හල් තයන්නක්නේ. ඒ නිසා තමයි ඒවා පණ්ඩිච්ච ආදිපච්ච බාහු සච්ච උනේ. බාහු සච්ච කියන තැනදී අර ඒක බාහු සුච්ච වෙන්න ඕනනේ. බහු සුත කියලානේ තියෙන්නේ. ඒ සුයන්නේ තියෙන උයන්න අයින් වෙනවා කියලා කියනවා. උයන්නට අයන්නක් වෙනවා. පැහැදිලි නේද මේ පද හැදෙන විදිහ? දැන් පණ්ඩිච්ච කියලායි තියෙන්නේ. පාණ්ඩිච්ච උනේ නෑ, මොකද පිටිපස්සෙන් බෙන්දි කකුලක් තියෙන නිසා වෘද්ධි උනේ නෑ. පැහැදිලි නේ? එතකොට ඊට පස්සේ කුසල විපුල කියන තැන් දෙකේ තියෙන්නේ ලයනු. ඒ නිසා තමයි කුයන්න වෘද්ධි වෙලා කෝ උනා, කෝසල්ල වේපුල්ල කියලා පද හැදෙනවා. පැහැදිලි නේද? එතකොට ඒ වගේ අර්ථයත් අර බව කියන අර්ථයෙන් දක්ෂ බව. කුසල කියන්නේ දක්ෂ කියන අර්ථය. දක්ෂ බව. විපුල කියන්නේ මහත් කියන එක. මහත් බව, විපුලත්වය. හරි. ඊට පස්සේ දුහද කියන තැන. දුහද නෙවෙයි සුහද තියෙන්නේ නේද? එතකොට සෝහජ්ජ කියලා තියෙනවා. සුහද කියන්නේ යහපත් හදවතක් කියන එකයි. යහපත් හිතක් ඇති බව. ඒකට කියනවා සෝහජ්ජ. සුහද බව, හොඳ හිතක් තියෙනකම. එතකොට සුමන කියන එක ඒකේ හරි වැඩේ වෙලා තියෙන්නේ. සුමන දුමන කියන එකේ කොහමද සයනු දෙකක් ආවේ? තියෙන්නේ නයන්නනේ.
අර යන වෘතියද ඕකම
කියලා නෑ. එහෙම නට සයන්නක් වෙන්න බෑ. මේක මනෝගණික ධාතුවක්. මනෝගණික ශබ්දයක්, නාම පදයක්. මන කියන්නේ මන කියලානේ තියෙන්නේ. සු උපසර්ගය එකතු කිරීම මන කියන ශබ්දය, නාම පදේ. මනෝගණික ශබ්දවලදී අල්සයන්නක් මැදට එනවා කියලා කිව්වා. අන්න ඒ අල්සයන්නට පස්සේ තමයි දැන් මේ නිය ප්‍රත්‍ය තියෙන්නේ. අන්න ඒ අල්සයන්න තමයි ද්විත්ත වුනේ. පැහැදිලි නේද? එතකොට අපි සලකන්නේ මේ අල්සයන්න අලුතෙන් ආවයින් පස්සේ කෙලවරේ තියෙන්නේ අල්සයන්න. සයන්න තියෙනං ඉස්ස බවටපත් වෙනවනේ. ඒ නිසා තමයි සෝමනස්ස වුනේ. දෝමනස් එකත් එහෙමයි. ඒවා වෘද්ධියකුත් වෙනවා මුලින්. මුල් තියෙන පදය වෘද්ධියකුත් වෙනවා. මුල් තියෙන ස්වරය. ඒවා හදන්න ඕනේ නෑ නේද? කවුරුත් කතා නෑ. එකක් හදමුනේ. සෝමනස්ස. දැන් ඉන්නව නම් ඇති දෝමනස්සේ නේද?
නම් මෙතනින්ම මේක වෘද්ධියක් කරලා පෙන්නනවා. නැත්නම් විලා යනවා. ඊට පස්සේ මේ ඉස්සිය කියන දෙන්නටම
සුමනස්ස භාවෝ සෝමනස්සං කියලා කියන්නේ. සුමනස්ස භාවෝ සෝමනස්සං. යහපත් මනසක් ඇති තැනැත්තාගේ ස්වභාවය තමයි සෝමනස්සය කියන්නේ. හොඳ හිතක් තියෙන කෙනාගේ ස්වභාවයට තමයි සෝමනස්ස. දෝමනස්ස කියන්නේත් එහෙමයි. දුමනස්ස, දුට්ටු මනස්ස, භාවෝ දෝමනස්සං. හොඳ නැති හිතක් තියෙන කෙනාගේ ස්වභාවය තමයි දෝමනස්සය කියන්නේ. නේද? හරි, ඒක කියලා තියෙනවා.
ආ,
එතෙන් දෙකේ මනෝගණයෙහි කියපු සකාරාගමී වෙනවා කියලා. ඊළඟ කාරණාව මූර්ධජ නයන්ක් කියලා වර තියෙන තැන් සහ දන්තජ නයන්ක් තිබුණත් ඒ වැඩේම වෙනවා නේද? සමන ගිලාන කියන තැන් දෙකේදී නිය ප්‍රත්‍ය එකතු වෙද්දී අඤ්ඤ කියන ආදේශය වෙනවා. එතකොට වෘද්ධියත් වෙනවා. සාමඤ්ඤ ගේලඤ්ඤ කියලා පද දෙකක් හදෙනවා. සාමඤ්ඤ කියන්නේ ශ්‍රමණ බව. අපි කලින් කතා කරේ ඒකත් අද්විතීයක් කියලා කිව්වේ නේද? එතකොට ගිලන් බව කියන එක ගේලඤ්ඤ ගිලන් බව. ගිලාන ණය ගේලඤ්ඤ.
සාමඤ්ඤ බව කියන්නේ එතකොට සමන බවේ කඩේ
බල.
ප්‍රසදජන සදම්මේ. දැන් සාමඤ්ඤ කියලා වචනයකුත් තියෙනවානේ. දැන් සමන ණය
සාමඤ්ඤ. ඔව්.
එතකොට ඒක දැන් අපි මේ කියන ක්‍රමය සාමඤ්ඤ වෙනවා කියලා කියනවා. එතන සාමාන්‍ය නොකිය. සාමාන්‍ය විදිහට කියන්න බැහැ.
සාමාන්‍ය කියලාද? එහෙමනම් මට එච්චර මතකයක් නැහැ යෙදීමක්. ඒ කියන්නේ
මොකද
මේ? ඔව්. මෙහෙම.
මෙහෙම.
ඔව්. මම පොඩ්ඩක් බලන්න එහෙම යෙදිලා තියෙනවද කියලා.
ඒක
මම බලලා කියන්නම්කෝ ඊළඟ දවසේ. අද මට ටිකක් ඒ බලන්න කාලෙත් මදි වුණා ඒක. හරි. ඒක කවුරු හරි පොඩ්ඩක් සටහනක් දාලා තියාගන්නකෝ. මට පස්සේ කියන්න. ඊළඟ යෙදීම. ඊට පස්සේ ජකාරයක් තියෙන තැන. ඒ වගේම තව වෙන තැනක් තමයි නේපුඤ්ඤ කියන තැනත්. නිපුණණය නේපුඤ්ඤ. ඒත් ඤකාරයක්. ඊට පස්සේ ජකාරයක් තියෙන තැන ඒක ද්විත්ව වෙන තැන් රාජ
රාජ වෙන
විසජ ඔව් ඒ ගේලාඤ්ඤ කියන තැනනේ නැත්තම් ගේලාඤ්ඤ වෙන්න ඕනනේ එහෙම වෙන්නේ නැහැ මොකද බැඳිය කරන්නේ පිටිපස්සෙන් තියෙන නිසා දැන් රාජ කියන එකෙත් එහෙමයි රාජ කියන එක ද්විත්ව වෙද්දී රාජ්‍ය වෙනවා රායන්න රස්ව වෙනවා මොකද බෙන්දිය කුරක් තියෙන නිසා පිටිපස්සේ. එතකොට බිසජ්‍ය කියන එක භේසජ්‍ය කියලා හැදෙනවා. බිසජස්ස කිච්ඡං කියන අර්ථයෙන් බිසජස්ස භාව භේසජ්‍ය. ඒ පදෙත් තව පොඩ්ඩක් බලලා තියාගන්න ඕන මේ බිසජ්‍ය කියන එක පොඩ්ඩක් ඒක සටහනක් දාලා තියාගන්න බිසජ්‍ය. ඊළඟ දවසේ අහන්න. හරි. ඊට පස්සේ නෙය්‍ය ප්‍රත්‍ය. ඒකෙත් වෘද්ධියක් වෙනවා. මොකද මූර්ධජ නයන්ක් තියෙන නිසා. සුචි කියලා කියන්නේ පිරිසිදු කියන අර්ථය. එතකොට නෙය්‍ය ප්‍රත්‍ය එකතු වුණාම සුචි එය්‍ය කියනයි කොටසයි එකතු වෙන්න ඕන. සුචි මෝදිජන යන්න වෘදියට සුයන්න සෝයන්නක් වෙනවා. සූචි එය්‍ය සෝචෙය්‍ය වෙනවා. පැහැදිලි නේ? සෝ සුයන්න සෝ වුණා. එය්‍ය කොටස එකතු වෙනවා සෝචෙය්‍ය. පිරිසිදු බව අධිපති නෙය්‍ය ආධිපතෙය්‍ය වෘදිය වෙලා තියෙනවා. සට කියලා කියන්නේ කපටිකමට. සට කියන්නේ කපටි. සටෝ හෝති මායාවි. ඒක ඒ විදිහට තියෙන්නේ නේ. කපටි කෙනෙක් වෙයි, මායම් ඇත්තෙක් වෙයි කියලා. ඒතකොට සටෝ කියලා කියන්නේ කපටි කෙනාට. ඒතකොට කපටි කෙනාගේ භාවය තමයි කියන්නේ සටස්ස නෙයියෝ සාඨෙයියෝ. සටස්ස භාවෝ සාඨෙයියෝ. සට නෙයිය සාඨෙයියෝ. හරි නේද? ඒකේ ඉච්චර අමාරු නෑ ඒවා. නේද? අමාරු නම් දැන් ලේසි. හරි. තවත් ඒ වගේ භාවාර්ථීය දෙන තව ප්‍රත්‍යක් ගැන කියනවා. ඔව්. න ප්‍රත්‍යක්. පටුන පාඨව. ඒකේ පදේ හැදෙන විදිය ටිකක් වෙනස්. ගරුන ගාරව. ඔව්. ඒකෙදී
අපි දැනට ඉගෙන ගත්තානේ වෘද්ධියක් කියලා එකක් නේද? ඊට අමතරව තව ಗುಣ වීමක් කියලා එකක් ගැන ව්‍යාකරණයේ කියනවා. ඒකත් මම කලින් කියලා දෙති.
පාටු
න
මූටු
මේ පයන්නේ ස්වර වෙන් කර ගන්නවා. මේ 2 කියන එකේ උයන්නට පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා ඒකත් වෙන් කර ගන්නවා. මූර්ධජ නයන්න අයන්න. අපි ඉස්සෙල්ලා වෘදිය කරලා ඉමු. අල්පයන්න අයන්න ආයන්න තුනක්. පා එට් උ මේ හල්න යන්න අයින් වෙලා යනවා වෘදිය කරනවා. ඊට පස්සේ තියෙන්නේ අල්පයන්න ආයන්න ආ මේ උයන්න ගැන කියනවා විශේෂ කතාවක්. ඒ උයන්න ඕ යන්නක් බවට පත් වෙනවා වෘද්ධියක් වෙලා. එතන ඕක තියෙනවා. ඊට පස්සේ කෙලින්ම අව කියලා ඕකට අව ආදේශයක් පාලියේ තියෙනවා. උකාරයක් ඕකාරයක් වෙනවා. ඕකාරය අව බවට පත් වෙනවා. ඉතින් කෙටිම මතකයව මේ මෙද කැල අපි අයින් කරලා උයන්නට අව කියලා ආදේශයක් වෙනවා කියලා මතක තියාගන්න. එතෙන් තැනක පාලි භාෂාවේ උයන්නට අව ආදේශයකුත් මේක නිකන් වෙන තැනක ඕන සටහනක් දාලා තියාගන්න. උයන්න ඇතැම් තැනක අව වෙන්න පුළුවන්, ආව වෙන්න පුළුවන්, ඕ යන්නක් වෙන්න පුළුවන්. එතකොට උයන් විතර නෙවෙයි උ දෙකම. එතකොට ඊ දෙකටම අය වෙන්න පුළුවන්, ආය වෙන්න පුළුවන්, ඒ යන්න කෙනෙක් ඔන්න ඔය ටික වෙන්න පුළුවන් කියන එක මතක තියාගන්න. මෙතනදී එතකොට මේ උයන්නට අව ආදේශයක් වෙලා තියෙනවා. එතකොට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අල්පයන්න ආයන්න අල්පයන්න අව. හරි නේද? අර මේ මෙතන තියෙන අවයකට මේ අයන්නක් තියෙනවනේ මෙතන. අව මෙතන තියෙන අයන්න කැපිලා යනවා. දැන් ඒකත් එක තුනම ආයෙත් අයන්නම අයන්නමනේ. අව කියලා ගත්තා නම් ලේසි. අතන අල් වයන්න කියලා. එකතු වෙන උයන්නට අල් වයන්න මෙහෙම ආවා කියලා දාගත්තා නම් ලේසි.
අපි සිංහල
ඉගෙන ගන්න තියෙනවා
මේ
හරි. එතකොට පාඨව කියලා පදේ හැදෙනවා. පටු බව ගාරව කියන පදෙත් එහෙමමයි. එතනත් ඒ විදිහටම උයන්නට අව ආදේශයක්. ඊට අමතරව මේ පටු කියන නාම පදයෙන් ගරු කියන නාම පදයෙන් තවත් භාව නාම පද හැදෙනවා. පටුතා, ගරුතා, පටුත්තං, ගරුත්තං ඒ විදිහේ පදත් හැදෙනවා කියලා කියලා තියෙනවා.
ඒක සමාන අර්ථ ලසන
එක මාර්ථය.
දැන් ඇයි තමද ගියන්න කෙලින් ආදී නේද? හොයන්න ඔයන්න ඈ. අවම ආදේශ කරන්නේ.
ඔය ඒ නිසා තමයි ඔයන්න කපලා තියෙන්නේ. එහෙම අව කියලාම දාගත්තර කමන්නේ.
අයිද පටි කියන දා කියන
පටි පොන්න
එතන වෙන.
පාලි කරු දැක්ක.
හරි නේද? එහෙනම් ඇති නේද අද? කියවන්න අද ඕනේ නැහෙනි. ඊළඟ දවසේ කියවමු. මටත් ටිකක් මහන්සියි ඒ නිසා ඊළඟ දවසේ ඊළඟ දවසේදී දෙකම අරගෙන එන්න. පාඨ මංජරියයි ධම්මපද අටුවාවයි දෙකම පුළුවන් වුණොත් කියවන්න අදහසක් තියෙනවා. ටිකක් අපි වේගෙන් යනවා. ටිකක් බලාගෙන ඉන්න. එමුනම් අද දවසේ අපි මේ කරපු සෑම කුසලයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන යම්තාක් පිරිසක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු කනිෂ්ඨ වේවා කියන ප්‍රාර්ථනාව කරනවා. තව ගැටලු එහෙම තියෙනවා නම් ලියාගෙන එන්න. අහු වුණාම නේද?
මේ
සබ්බේම ඇඟට ගිහිල්ලා පොඩි
ළණේ
හඳ වැටත් හරි. එහෙනම් වෙන තව මොනවද මෙන්න යෝජනා චෝදනා එහෙම තියෙන්නේ කියන්න බලන්න. ඒවත් ඊළඟට තියෙත. එක දවසක් අපි සතියේකට දවසයි ඒක අපි ඉදට කරමු. විශේෂයෙන් කිව්වොත් විතරක් මම පණවිඩි දෙන්නම්. ඉතින් සතියේ එක දවසක් ඉතින් ඒක ගැටලුවක් එන්නේ. ඉතිරි ටික නිහඬව කරගන්න. ඒ කරන කාලේ අතහැරලා නේද? බොහෝ විට තව දවසකින් හෙට වෙන්නත් පුළුවන්. හෙට හෝ අනිද්දා දානවා කියලා තමයි මතක් කළේ. දවස් කීපයක් දාලා ඊට පස්සේ නවත්තලා ආපහු දවස් කීපයක් වගේ දාන්න තමයි. කට නිහඬ කරනවත් එක්කම ඉතින් හිතත් නිහඬ කරගන්න ඕනේ. නැත්නම් ඉතින් තේරුන්නේ නැහැ. සත්තු හිමත් වේ. සමහර වෙලාවට සද්දෙනතු ඉන්න හැබැයි කෙලෙස් සිත් වෙලින් ඉන්නේ. ඒක නිසා ඉතින් කට නිහඬ කරගන්න ඕන. ඒත් එක්කම හිතත් නිහඬ කරගන්න ඉතින් උත්සාහවත් වෙමු. නැත්නම් ඉතින් අපි සද්දෙනතු තව කාට හරි දොස් කිය කියනන් ඉන්නේ ඉතින් ඒක ආර්ය තෘෂ්ණීන් භාවයේ නෙවෙයි. එනික ඉතින් ඒ පුහුණු කරන්නේ ඉතින් ආර්ය තෘෂ්ණීන් භූත භාවයේ පුහුණු කරන්න අධිෂ්ඨාන කරගමු. එහෙනම් ලයි
සේවකරනු